ආයිබෝන් කියලා ටෙක් කතා හත්වෙනි පටිගත කිරීම වගේම හත්වෙනි වැඩසටහන. මොකද බුද්ධිගාත හත්වෙනි වැඩසටහන උනේ?
ඔව් ඇත්තටම ගොඩක් දෙනෙකුට ප්‍රශ්නයක් තිබුණානේ මොකද වෙන්නේ කියලා. يعني ඉලක්කම් සම්බන්ධව.
ඉලක්කම් සම්බන්ධකේ අපි ඇත්තටම මේ ඕක උනේ ඇත්තටම අපි අර පළවෙනි අපේ ආරම්භක වැඩසටහන වැඩසටහන කියන බයික අපි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ කරපු එක නේද? ඒක අපි ඇත්තටම ගණන් ගන්නේ නැතුව හිටියා අපේ වැඩසටහන් එක. මොකද පැනවිසුතුම් ඔව් දෙවෙනි කියනන් තමයි අපි දෙවෙනි වැඩසටහන පළවෙනි වැඩසටහන වගේ ගත්තා. මොකද දැන් මේක කට්ටිය ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ කියලා. ඉතින් ඒකේ කට්ටිය අහනවා මේ මේක කීවෙනි එකද ඒ වගේ අහන නිසා අපි තීරණය කළා මේක පැටලුම් සාගත ගතිය
අයින් කරන්න
පැටලුම් දිගාරින්න.
ඔව් ඒ කියන්නේ මේ සතියේ ඉඳන් අපි හත් වෙනි පටිගත කිරීම ඒ වගේම හත් වෙනි වැඩසටහන කියලා අපි යමුනේ.
දැන් කරදර නැහැ.
මේ දවස්වල කට්ටියට ගොඩක් අක්කර දැම්ම දිනනේ බුද්ධික.
ඔව් ඇත්තටම අපි ටීම් එකටම ලෙඩ වුණා නේ.
ඔව් ඒකේ ආරම්භක සාමති කියනනම් ඔව් ඇත්තටම මේ තිලින එදා හිකේ මුහුන් අර ඉන්න එහෙම රෙකෝඩින් එකේ තියෙබ්බනේ. මේ තිලින ඇවිල්ලා මටත් ඒක මොකද ඔව් මායි තිලින එකට අන්තිමට ගෙදර ගියේ. මේ තිල්ල මටත් වැඩේ බාර දුන්නා. ඉතින් මාත් දවස් 3ක් විතර වැට ගියෙත් නෑ
ගෙදර ඉති. කාරණාත් බාර දුන්නේ
නැද්ද? මට ඇත්තටම දෙන්න කෙනෙක් හෙව්ව හම්බුන්නේ නෑ. මං අද බාර ට්‍රයි එකක් දෙනවා මේ දෙන කාට හරි දෙන්න. මේ ඒක නිසා මේ අපේ අද තිල්න සම්බන්ධ වෙන්නේ නැහැ.
ඔව් ඒකම මේ අද අපේ මලින්තයි දනිෂ්කයි සම්බන්ධ වෙන්නේ
නැහැ. ඔව් ඒ දෙන්නටම
කරන්ට් එක නැහැ
නේද? ඔව් අද ලොකු ලොකු එක එක හැට ලොකු ලොකු ප්‍රශ්න ඇත්තනවා. අපිටත් මේ විදුලිය පිළිබඳ ලොකු ලොකු ගැටලු තිබිලා මේ ඔෆිස් එකේ දවස් දෙකක් අපි කරන්ට් එක නැතුව ඉඳලා ලොකු ලොකු ප්‍රශ්න උනා. මේ ඉතින් ඒක නිසා අද අපි තුන්දෙනා තමයි ඉන්නේ. මම කාලිංග,
මම බුද්ධික,
මම හර්ෂ.
මේ බුද්ධික මේ මොන හරි අලුත් නිවුස් එහෙම තියෙනවද අපිට?
අපේ මොබයිල් සයිට් එක ගැන කියන්න තියෙනවානේ. ඒකේ අලුත් ෆීචර් එකක් නේ.
ඔව් තාම හැබැයි ලොන්ච් කරේ නැහැ මොබයිල් සයිට් එකේ. දැන් අපේ පරණ එපිසෝඩ්ස් ඔක්කොම අහන්න පුළුවන්, සර්ච් කරන්න පුළුවන්. develop ඒ කියන්නේ
ඇත්තටම ටෙස්ට් එකක් වගේ නේ.
ආකයිව් එකක් වගේ ඔක්කොම පරණ වැඩසටහන් අහන්න පුළුවන්. ඒක ටෙස්ට් කරලා තියෙනවා. තාම හැබැයි publicly බලන්න නම් බෑ. ඒකත්
මේ
අලුත් වැඩසටහන. ඔව් අලුත් වැඩසටහන. දැන් මේක අහන වෙලාවෙදී ඔයගලන්ට ඒක බලා ගන්න හැකියාව ලැබෙයි. මොකද අපි ඒක ඒකම ලොන්ච් කරන්න බලන් ඉන්නවා. ඒකේ දකින්න අඩුපාඩු ඇතරම මේ මට බුද්ධිකටත් කියන්න බැරුණා. මේ අපේ ටෙක් කතා සයිට් එකේ එක්කෙනෙක් මේ අතර මොබයිල් සයිට් එකේදී එක්කෙනෙක් මට වීඩියෝ එකක් හදලේවල් තිබ්බා. මොකද එකක් ප්ලේ වෙන්නේ නැහැ, එකක් ප්ලේ වෙනවා කියලා. මොකද එයාට පාට් 1 එක ප්ලේ වෙන්නේ නැහැ, පාට් 2 එක ප්ලේ වෙනවා කියලා. එයා ඇතරම ගොඩක් මහන්සි වෙලා මේ වීඩියෝ එකකුත් හදලේවල් තිබ්බා YouTube එකට අප්ලෝඩ් කළා.
කලින් මොකක් වෙන්න පුළුවන් හේතුව යාගේ?
ඔව් ඒක මට නම් තේරෙන්නේ අපි අර ටෙස්ටිං කරනකොට සමහරලාට දාපු ෆයිල් එකේ URL එකක් එතන වැරදියට තියෙනවා. යට ආපු page එක පරණ page එකක්ද කියලා මට ලොකු සැකයක්
ආවා.
කැෂුවල්. ඔව් කැෂුවල් මම පොඩ්ඩක් refresh කරලා බලන්න කියලා. මොකද එදා එයා වීඩියෝ එකේ වෙනදාසේ අපි පස්සෙනි වැඩසටහන නිකුත් කළත් ගොඩක් දවස්. නමුත් එයාගේ හතරවෙනි එක තමයි යාගේ වීඩියෝ එකේ වෙන්නේ. සමහරලාට එයා වීඩියෝ එක හැදුවේ පරණ එකක්ද දන්නේ. ඒක නිසා ඒකිටින් පොඩ්ඩක් අමාරුයි. මොබිටෙල් එකිනුත් මට ඊට පස්සෙත් කතා කරලා කිව්වා ඒගොල්ලොත් ගොඩක් ටෙස්ට් කරා ප්‍රශ්නයක් නැහැ. මොකද පස්සේ නටසනහනත් ඒගොල්ලෝ වෙබ් කියන APN එකනේ දෙකෙන්ම චෙක් කරලා බලව මොබයිල් කීප එකකින් ඒක කිසි කරදරයක් නැතුව මොබිටෙල් වලදී සවන් දෙන්න පුළුවන් කියලා. මේ සෙල්ටෙල් පාවිච්චි කරන අයට නම් මේක අහන්න බෑ කියලා ආයෙ මට කියන්න වෙනවා. මොකද සෙල්ටෙල් ප්‍රීපේඩ් පාවිච්චි කරන අයට
ටිගෝද?
ටිගෝ. ඔව් ටිගෝ. සෝරි. දැන් ටිගෝ නෙනේ නම. මේ ටිගෝ පාවිච්චි කරන අයට ඒ ගැටලුව තාමත් තියෙනවා. බුද්ධික ප්‍රශ්නයට අපි යමු නේද?
ඔව් මුලම ප්‍රශ්නය යොමු කරලා තින්නේ අංජු ජයතිලක නුගේගොඩින් කියලා තියෙනවා. එයා කියනවා මොබයිල් සිම් එක කොපි කරගන්න පුළුවන්ද? මොන යම් විදියකින් හරි කොපි කරන්න පුළුවන්ද? එයාම සඳහන් කරලා තියෙනවා සුපර් සිම්, මැක්සිම් කියලා හඳුන්වන තාක්ෂණයක් තියෙනවා. ඒකම 2-in-1, 4-in-1, 6-in-1, 12-in-1 ඔහොම කියලත් විවිධ ධාරිතාවයකින් යුත් මෙහෙම සිම් තියෙනවා. ඒවැ මිල ගණන් කොහොමද? ඒ වගේම සිම් එකක් කොපි කරනකොට මොනවද වෙන්නේ කියලා. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා.
ඔව්. අතනම 2-in-1, 4-in-1, 6-in-1 කියලා කියන්නේ එක සිම් එකකට තවත් සිම් කීයක් කොපි කරන්න පුළුවන්ද කියන එක තමයි ඒකේ නම්බර වලින් කියන්නේ. හැබැයි එකක් මතක තියාගන්න මේ එක අවස්ථාවකදී ඇක්ටිව් වෙන්නේ එක ලයින් එකක් පමණයි. අනිත් එක දැන් අලුත් දෙයක් තමයි බුද්ධික මේ සිම් වලට මේ අලුත් මොබිටෙල් ඩයලොග් ඉසල ඇතන මොක හැකියාව තිබ්බේ මොබිටෙල් හා ඩයලොග් පමණයි.
සෙල්ටෙල් කලින් මුලින්ම සිම් එකක් කොපි කරනවා කියන්නේ මොකද්ද කියලා කිලිටියත් හොඳයි නේද?
ඔව් සිම් එකක් කොපි කරනවා කියලා කියන්නේ ඇත්තටම සිම් එක කියන්නේ මොබයිල් සබ්ස්ක්‍රයිබර් ඩිටිෆිකේෂන් මොඩියුල් එක කියන එක තමයි ওই සිම් එකක් කියලා අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ මොබයිල් නෙට්වර්ක් එකකදී සබ්ස්ක්‍රයිබර්ව අඳුරගන්නේ ඒගොල්ලෝ සිම් එකෙන්.
ඔව් එතන සිම් එකක් කියන්නේ ස්මාර්ට් කාඩ් එකක්.
ස්මාර්ට් කාඩ් එක.
ස්මාර්ට් කාඩ් එකක්. ඒකෙන් තමයි නෙට්වර්ක් එක ඔතෙන්ටිකේට් කරන්නේ
යූසර්
කවුද කියලා. ඔව්. ඒකෙදී සිම් එක අපි කොපි කරනවා කියලා කියන්නේ ඒකේ මේ එන්ක්‍රිප්ෂන් කී එක අරගෙන අනිත් එකට මාරු කරන එකනේ. ඔව්.
ඒක ඇත්තන යුනික් ID එකක් තියෙන යූසර්ව ඩෙන්ටිෆයි කරගන්න නෙට්වර්ක් එකේදී මේ සිම් කියන එකේ අදහස සබ්ස්ක්‍රයිබර් ඩෙන්ටිෆිකේෂන් මොඩියුල් කියන එක. මේකේ තියෙනවා user identify කරගන්න KI කියලා මේ identification number එකක්. මේක ගොඩක් වෙලාට ඔය copy කරන එකෙන් කරන්නේ අර sim එක read කර කර මේක brute force crack එකක් කරනවා.
ඔව් ඒ වගේම කියන්න ඕනේ දැන් මේ copy කරන වෙලාවට මේ original sim එක damage වෙන්න හැකියාවකුත් තියෙනවා.
ගොඩක් හැකියාව තියෙන ඒගොල්ලෝ තියෙනවා අර A36 මට මතක නෑ A36 limit එකක් කියලා එකක්. ඒ limit එක අයින් කළා සමා මොකද ඒ limit එක දාලා තිනාට ඒකල්ල safe range එකට තමයි limit එක දාලා තියෙන්නේ. ඒ limit එකට වැඩියෙන් ගියොත් එහෙම ඔයාගේ sim එක සමහරලාට damage වෙන්න පුළුවන්. අනික දැන් බුද්ධික මේ ගොඩක් අලුත් sim දැන් copy කරන්න බෑ. mobitel එකෙන් දෙන sim එකක් අක්ක dialog එකෙන් දෙන එකක් celltel ayatel ලමට ඇත්තටම බලන්න බැරි නේ වුණාට දෙතුන් දෙනෙක්ව එකත් බෑ කියලා. නිසා පරණ sim තියෙන අයට නම් ඒත් mobitel හා dialog නම් පිටිකට ඒ කියන්නේ copy කරගන්න හැකියාව තියෙනවා.
ඒ වගේම කාලින් මම අහලා දෙනවා මේ කොපි කරපු සිම් එකක් දැම්මහම මේ ක්‍රියාකාරීත්වය කොයි වගේද කියලා. කියන්නේ ෆෝන් එකට දැම්මට පස්සේ.
ඔව්. normally ෆෝන් එකට දැම්මහම ඔයාලට ෆෝන් එකේ settings වල හරි මොකක් හරි accessibility වල වගේ වෙ option එකක් එනවා. ඒක ඇත්තටම ගොඩක් වෙලාවට menu එකේ තියෙන STK කියලා. මේ ඒකේ menu එකට ගියාම ඔයාලට number එක ඔයාලට options දෙකක් තියෙන එකක් තමයි මේ ඔයාගේ number එක change කරගන්න. ඒ කියන්නේ number කියන්නේ එක් දැනට active වෙන sim එක මොකක්ද කියලා එතනින් select කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා SMS කොහොමද store වෙන්න ඕනේ? මොකද ඔය sim switch කරනකොට ඔයාගේ SMS තියෙනවා sim එකේ තියෙන phone numbers ඔක්කොම switch වෙනවා. නැත්නම් ඔයාට global විදියට ඔය contacts තියාගන්නත් ක්‍රමයක් එයා ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ contacts ඔය sim දෙක switch ඒ කියන්නේ line switch කරා කියලා කන්ටැක්ට්ස් නැති වෙන්නේ නැහැ. හැබැයි මේක ගොඩක් කලර දැන් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අයගේ කන්ටැක්ට්ස් තියෙන ෆෝන් එකේ නිසා.
මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ නැති නේ. පැහැදිලි උත්තරයක්. ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා සමන් අහලා තියෙනවා අපෙන්. එයා කියනවා එයා Ubuntu 8.10 install කරන්න try කරා. ඒත් CD එක දාලා ඒකේ 3 පියවරේදී කියලා එයා කියන්නේ. ඒකෙදි help කියලා type කරන්න විතරයි පුළුවන්. එතනදී එන උපදෙස් එයාට පැහැදිලි නැහැ කියලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ තව කොටසක් විදිහට hard disk format කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා අහලා තියෙනවා. කලින් මේ Ubuntu install කරන එක ගැන මේ මොනවද කියන්න පුළුවන් අපිට?
මෙහෙමයි Ubuntu install කරන්න යාට ඇත්තටම command line එකේ ගිහලා help කියලා දෙයක් ගහන්න දෙයක් නැහැ. මට හිතෙන විදිහට මෙයාගේ මේ CD එකේ machine එක boot වෙන්නෙම නැහැ වගේ. මොකද ඇත්තටම අර boot loader ගැන හරියදී එන options ටික ගැන තමයි මෙයා කතා කරන්නේ මම හිතන්නේ.
ඒකම මේ CD එකේ media test එකක් කරලා බලන්න පුළුවන් යාට.
ඔව් media test එකකට වඩා මට හිතෙන්නේ මේ CD එකේ යාගේ ROM එකේ හරියට read කරන්න නැහැ හරිය එක්ක ඔයා පාවිච්චි කරන CD එකේ damage එකක් එක්ක ROM එකේ damage එකක්. මොකද සාමාන්‍යයෙන් ඕනම Ubuntu CD එකක් install නොකර live CD එකක් හැටියට තමයි වැඩ කරන්නේ. live CD එකක් කියලා කියන්නේ පරිගණකයක install නොකර CD එකේ boot කරලා ඇත්තටම Ubuntu වල මේ ඒ කියන්නේ Ubuntu කියන්නේ ගොඩක් live CDs වල එන Linux ඕනම distribution එකක් Tamanට පරීක්ෂා කරලා බලලා කැමති නම් විතරක් install කරන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්. මම ඉතින් සමන් ඒක මුලින් try කරලා බලන්න. ඒ කියන්නේ live CD එක boot වෙනවාද කියලා. එහෙම try කරලා තව එකක් කියන්න පුළුවන් නේද ගාලින්. එයාට CD ROM එක මාරු කරලා බලන්නත් පුළුවන් වුණානේ.
ඔව්. පළවෙනිම දේ තමයි කාගේරි යාළුවෙක්ගේ හරි කාගේරි computer එකක් තියෙනවා නම් පොඩ්ඩක් CD එක දාලා බලන්න. ඒ කම්පියුටර් එකේ එක බූට් වෙලා Ubuntu වලට එනවාද කියලා. Ubuntu වලට ආවට පස්සේ Ubuntu boot වෙලා හරියට આવොත් එහෙම ඔයාට පුළුවන් ඒකේ
graphical user interface
graphical ඒ කියන්නේ GUI එකේම ඒ කියන්නේ desktop එකේම icon එකක් තියෙන install Ubuntu කියලා.
ඒක double
click කරාම ආට ඇත්තනම GUI එකක් කියලා කියන්නේ ඇත්තනම මේ user interface එකක් ඇතුව install කරගන්න පුළුවන්. format කරගන්න කතාවට කොහොමද බුද්ධික අපි උත්තර දෙන්නේ? ඉතින් format කරන විදි.
ඔය එතනම format කරන විදිය කිව්වහම මේ දැන් OS එකකින් boot වුණාට පස්සේ drive එකක් format කරන ගොඩක් ඒ කියන්නේ හැම OS එකකින් මේකට support කරන මොකක් හරි tool එකක් තියෙනවා. ඒ වගේම මේ third party tools තියෙනව නේද format
කරන්න. ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් format කරගන්න Windows වල දිනයිදී right click කරා format කියලා කිව්වා. ලිනක්ස් වලදී ඒක සමානයි.
මම හිතනවා දැන් එයා අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක බලනකොට එයා හිතන්නේ මම හිතන්නේ OS එකක් නැති වෙලාවක ෆෝමැට් කරගන්න.
ඔව් OS එක නැති වෙලාවට
පාටිෂන් කරගන්න එකක් වෙන්නත් පුළුවන් නේද එයා.
ඔව් එයාට ඇත්තට මේක එහෙම කරන්න අවශ්‍ය නැහැ. හැම OS එකක් වගේ මේ පාටිෂන් සහ ෆෝමැටින් කියන එක ඒගොල්ලන්ගේ බිල්ට්ඉන් එනවා ඉන්ස්ටලේෂන් ප්‍රොසෙස් එකේදී.
ඔව් එයාට දැන් ඊට අමතර මොනව හරි වොන්න මම හිතන්නේ පාටිෂන් මැජික් වගේ එකකින් බෝඩ් ඩිස්ක් එකක් හදාගන්න පුළුවන් නේද
වෙනම. නැත්නම් පාටිෂන් මැජික් බූටබල් ISO එකක් උනත් ඒ කියන්නේ ගොඩක් වෙලට CD එකවත් ඒක බූටබල්. පාටිෂන් මැජික් එයාට ඒකෙන් බූට් කරලා ඕන පාටිෂන් තියෙන විදි වෙනස් කරන්න පුළුවන්, තියෙන පාටිෂන්ස් ෆෝමැට් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
පාටිෂන් වල තියෙන මේ සයිස් එකත් වෙනස් කරන්න
පුළුවන්. ඔව් ඒක තමයි. රීසයිස් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
අපි ඒ ගැන ලින්ක්ස් ටිකක් දාමුනේ.
ඔව්.
අපේ ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා ප්‍රභාත් අහලා දෙන්නේ. එයා කියනවා Linux installation එකක් කොහොමද backup කරලා දියලා restore කරන්න කියලා. පස්සේ වෙලාවකද මම හිතන්නේ මෙයා අහලා තින්නේ අර එයාම කියලා තියෙනවා Norton Ghost එයා use කරා කියලා Windows 98 installation එකෙන් backup කරලා තියන්න. ඒ වගේ Linux වලට කොහොමද කරන්න කියලා.
ඔව් Linux වලදී පොඩි ගැටලුවක් දිනා මේ EXT3 වගේ file system එක මේ ඔහොම ගන්න පුළුවන්. ඇත්තටම hard disk එක clone කරන්න පුළුවන්. 100% cloning එකක් කරා disk to disk clone එකක් කරත් මේ Linux boot වෙන්නේ ගොඩක් වෙලාට. මේ ඔය Norton Ghost වගේ පාවිච්චි කරාම මේ ගැටලුව තියෙන අබුද්දික. හැබැයි ඕකට මම දැකපු එකම විසඳුම තියෙන එකක් තමයි acronym true image කියලා තියෙනවා ඇත්තටම.
මම හිතන්නේ ඒක මේ commercial එකක් නේ.
trial එකක් ගන්නත් පුළුවන්. නැත්තම් තව මේ open source එකක් තිබ්බා product එකක්. මට ඇත්තටම මතක නෑ බුද්දිකේ නම මොකක්ද කියලා. ඒකෙත් ඒගොල්ලෝ කියන්නේ Linux own එකක් bootable විදියට ගන්න පුළුවන් කියලා. හැබැයි මම පාවිච්චි කරලා බලලා නැහැ. අපි එක link එකක් දාමු.
ඔව් link එක දාමු නේ.
ඔව්. හැබැයි acronym නම් මට කියන්න පුළුවන්.
ඔව් ඇත්තටම මාත් එක පාවිච්චි කරලා
ඉන්නේ ඒක තමයි.
ඔව්. ඊළඟට අපි යොහන් ප්‍රශ්නයක් යොමු කරලා තිනවා. මම හිතන්නේ මේක ගොඩක් දෙනෙක් අහන දෙයක්. single bloggers එකේ බැලුවත් අපි දවසකට එකක් වගේ ප්‍රශ්න අහනවා නේ. කියන්නේ එයා දිනේ සිංහල ටයිප් කරන්න පුළුවන් software මොනවද? blog එකක් පටන් ගන්න කොහොමද? ඒ වගේ ඇත්තටම මම පොදු ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා.
ඔව් මේක අපි සිංගල් බ්ලොගර්ස් එකට link එකක් දාමු. මොකද ඇත්තට මේකේ මුලින් ඉඳන්ම තියෙන අබුද්දිකේ ඒ වගේ දේවල් කරගන්න කොහොමද බ්ලොග් එකක් කියන්නේ මොකද්ද? ඒ විස්තර ටික සියල්ලම තියෙනවා.
ඔව් ඒක මේ keyboard ගැන එහෙමත් හොඳට ලියපු article එකක් තියෙනවා.
ඒක තමයි. ඒකට අපි දාමු බුද්ධික link එකක්. මොකද එතකොට පස්සේ කාල් කෙනෙක්ට හරි මොකද මොකද මේ question repeat වෙන එක මේ හරියට මේ ලංකාවේ මම දැකපු දෙයක් තමයි. ඒ කියන්නේ forum එකේ ගුණත් එකම ප්‍රශ්නේ සැරෙන් සැරේට කට්ටි අහනවා නේද?
ඔව් ඇත්තටම ඒක තියෙනවා. මම හිතන්නේ දැන් අපි අපේ tech කතා site එක බැලුවොත් අපිත් පොඩි අඩුපාඩුවක් තියෙනවා නේද? ඇත්තටම එන කෙලින්ම ප්‍රශ්නෙකට උත්තරයක් හොයාගන්න යන්න බැරි එක. ඒක මම හිතන්නේ නිවැරදි වෙන්නේ ඉස්සරහට.
ඔව් අනාගතයේදී කාල වෙලා ඇති පරිදි
ලොකු බලාපොරොත්තුවක් තියෙනවා නේද?
ඔව් ඒක තමයි. ඒවට අපි විසඳුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට මේ අපි උදාහරණනිකන් මේකෙන් පිටින් කතා කරොත් බුද්ධික නිකන් group වල forum වල වුණත් මේ ප්‍රශ්න repeat වෙන එක ලංකාවේ හරියට තියෙනවා.
ඒ වෙනවා තියෙන්නේ search කරන්නේ. ඒකයි.
ඔව් ඇත්තටම සමහර අය මේ සුළු දේවල් බවා මේ group එකෙන් අහනවා සමහරවිට.
ඒ මං හිතන්නේ ඒක ඇත්තටම කම්මැලිකමට වෙන්නත් පුළුවන්.
ඔව්.
තමන් කිසි දෙයක් හොයන්නේ නැතුව මං හිතන්නේ ඒ කියන්නේ කෙලින්ම හිතිච්ච ගමන් කාගෙන් හරි අහන පුරුද්දක් වගේ තමයි තියෙන්නේ. දැන් අපි මේ අපෙන් ප්‍රශ්න අහපොය ගැන කියනව නෙමෙයි.
ඔව්.
ඒනට අපි නිතර දකින්න තියෙන පුරුද්දක් තමයි ඒක නේද?
ඔව් අනික බුද්ධික මේකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ උත්තර දිය යුතුයි කියලා. මොකද දැන් සමහර group වල බුද්ධික මම දැන් moderate කරනකොට අපි දැකලා තියෙන එක ප්‍රශ්නේ දැන් එකපාරක් forward කළා. දැන් අතර මේ moderated නේ ප්‍රශ්නේ. ඉතින් අරක විනාඩි යාපයක් භාගයක් විතර බලගෙන ඉතනද ආයේ ප්‍රශ්න වෙනවා. මම එක සැරයක් දැක්ක එක්කෙනෙක් 12 පාරක් එකම එක ඉවරලා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් ඇත්තනම් මම මේ ඒක මේ ඕගොල්ලෝ වැරදියට ගන්න එපා. අපෙන් ප්‍රශ්න අහනකොට අපි බයිනවා කියලා නෑ. එහෙම නෙමෙයි. ඇත්තනම් දැන් අපෙන් ප්‍රශ්න අහනකොට අපි ඕවා ගොඩක් කරලා අපි තේරුම් ගන්න නිසා අපි ඕක මුකුත් කියන්නේ නෑ. නමුත් group වල forum වල වගේ අපි එක සැරේකුත් මේක ගැන කතා කරා. පොඩ්ඩක් අර හැසිරිය යුතු ක්‍රම තියෙනවා. ප්‍රශ්නයක් හැසිරිය යුතු ක්‍රම තියෙනවා. මොකද ඒක හැම දැන් ලොකු forums වලට ගියාම ඒක කියලාම තියෙනවා. ප්‍රශ්නයක් අහන්න කලින් search කරලා බලන්න මේක කලින් කෙනෙක් අහලා තියෙනවද කියලා.
ඔව් ඒ වගේම කලින් මේ මට නම් කියන්න දෙන්නේ ඇතර මොන හරි අපිට ගැටලුවක් ආවම ඒක එකපාරටම අහන්න නැතුව පුළුවන් තරම් හොයන්න. ඒ හොයන එකෙන් හොඳ වැඩක් වෙනවා. පළවෙනි දේ තමයි يعني ප්‍රශ්නෙට අදාළ නොවුණත් තව ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්.
ඒක තමයි. අනිත් එක
මේ ගොඩක් වෙනත් ප්‍රශ්න වගේ.
ඔව් ගොඩක් අයගේ මේ තියෙන්නේ මම හිතන්නේ කම්මැලිකම තමයි බුද්ධික මේ ගොඩක් මේ වගේ දේවල් හොයන්න ගියාම මේ අය කම්මැලි ඒක නිකන් එයා බලන ටක් ගාලා මේකට විසඳුමක් ලබා ගන්න.
ප්‍රශ්න අහපුගෙන හිතා එයාට කම්මැලියක් කිව්වා කියලා.
අනේ
නෑ. අනේ එහෙම නෑ. ඇත්තටම මේ අපේ මේ ටෙක් කතා වලින් ප්‍රශ්න අහන අය ගැන බැලුවම කලින් අපි නිකන් يعني කොටස් දෙකක් වගේ නිකන් දල වශයෙන් බෙදා ගන්න පුළුවන්.
ඔව්.
එක කොටසක් තමයි මේ තාක්ෂණික දැනුමක් තියෙනවා. ඒක ඇත්තටම ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහනවා. ඒකම දැන් සමහරු ඉන්නවා මේ තාක්ෂණික දැනුමක් නැති හින්දා ඒ වගේ හොයාගෙන යන ක්‍රමත් ඇත්තටම දන්නේ
නැහැ. ඔව් ගොඩක්
වෙලාවට Google වලින් හරියට හොයන්නේ කොහොමද? effective විදියට keyword search කරලා හොයාගන්නේ කොහොමද?
ඒ දන්නේ හොයන්නේ කොහෙද මම හොයන්න තියෙන්නේ කියලා දන්නේ
නැහැ. ඔව් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ කියන්නේ මං හිතන්නේ අපි මේ මේකත් ඒ කියන්නේ අපි ටෙක් කතා ලොකු සේවාවක් වෙනවා ඒ වගේ අයට ගොඩක්
නේද? ඇත්තනම් ප්‍රශ්න අහන දැන් අපි එක වැඩසටහනක් කරනකොට දෙක මේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද? දැන් Tamanට ගැටලුවක් ආවම කොහොමද Google වලින් මේ වගේ දෙයක් හොයාගන්නේ?
මේ Google වල සර්ච් කරන හැටි නම් හොඳ විස්තරයක් තිබ්බ තිලිනගේ බ්ලොග් එකේ.
ඔව් ඒ ඇත්තටම යානම් ගොඩක් ලියලා තිබ්බනේ අපි තිලිනින දාසෙන් අපි ඔය ගැන කතා
කරමු. ඇත්තටම නියන් කල්පනා කරලා බලනකොට අපිත් දවසින් දවස ඉගෙන ගන්න ඕනේ Google වලින් හරියට සර්ච් කරන්න කොහොමද?
ඔව් ඒක තමයි. සමහරලාට අපි හොයලා බලලා කරලා බලනකොට මේ සමහරලාට ඒ විදිහට සර්ච් නොකරම මම නම් සමහරලාට එක දේ ක්‍රම දෙක තුනකට සර්ච් කරලා බලනවා.
ඔව්. ඒ වගේම මේ يعني දැන් අපි එදිනෙදා ජීවිතය කරන වැඩවලටත් නේද Google නැතුව දැන් ගොඩක් දෙන්නේ නිකන් විහිළුවට වුණත් කියන කතාවක් තමයි Google සයිට් එක ගහුවොත් එහෙම භාගයට භාගයක් වැඩ නැහැ කියලා කට්ටිය.
වැඩ කියන්නේ සමහර කම්පැනිත් වහන්නේ මොකද කෝඩින් කරන්න නැහැ භාගයට භාගයක් Google Google මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ.
දැන් අපි බලන්න දැන් අද දවසරුණත් කීසරයක් Google මත යැපෙනවද?
ඔව් ටෙක් කතායිගේ මයික් වල වයර් පාස්සන්න ගිහිල්ලා ජැක් වල වයර් එන්නේ කොහොමද Excel large එකේ කියලා ටක් ගාලා මම නෑ කියන්නේ හිතුවෙත් නැක් ගිය ගමන් ගැවේ වෙබ් එකේ මොකද මට ඕක ගැන ඔළුවේ තියන් ඉන්න උමනාවක් තිබෙත් නැ පින්ටික් කොහොමද තියනවාද කියලා Google එකේ ගහලා බලලා ටක් ගාලා ගත්තා. ඒක නිසා
මේ අතනකොත් මම එකපාරක් මේ tie knot එකක් දාන්න දෙන්නතු ඒකත් ඉගෙන ගත්තේ Google එකෙන් තමයි.
දැන් පුළුවන් හර්ෂ බලන්න
දැන් බෑ මොකද දාන්නේ
මන්න ඉතින් ටයි ගැටේ ගහගන්න හැමදාම අපි ඔෆිස් එකේ පොබුදු කියලා කෙනෙක් ඉන්නවා එයාට තමයි අපි හැමෝම ගිල්ල ගන්න මේ ටයි එකේ
ගැටේ ඒ එයාත් ඒ කතාවම කියන ඉතින් මම Google එකේ බලන්නේ නැතුව එහෙල මගෙන් අහනවා කියේ
ඕ නෑ ඇත්තටම මේ ටයි දානවා කියන එක මට නම් අල්ලන්නේම නැති වැඩක් තමයි කරන්නව දෙයක් නැති වුණොත් මේ කියන්නේ මරණව හා සමාන වගේ වුණොත් එකක් දාගෙන යනවා විතරක් නැත්නම් ඇත්තටම හැබැයි ලංකාවේ බුද්ධික එහෙම ගියේ නැත්නම් මේ මිනිස්සුන්ගේ මනින් ඇඳුමෙන් නිසා ලොකු ප්‍රශ්න තියෙනවා නේ.
ඔව් ඒක ඇත්තටම ගොඩක් තියෙනවා. මම හිතන්නේ මේ software field එක නම් ඒක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ගොඩක් අය එහෙම නිකන් ටී-ෂර්ට් එකක් දාගෙන ওই වගේ තමයි යන්නේ.
හරි. එහෙනම් අපි බුද්ධික ඊළඟ ප්‍රශ්න.
ඔව් ඇත්තටම යොහාන් තව ප්‍රශ්නයක් අහලා දෙනවා.
ඔව්.
එයා අහලා තියෙන ෆයිල් එකක් delete වුණාට පස්සේ මොකද වෙන්නේ ඒකට? ඒ වගේම delete කරපු ෆයිල් එකක් recover කරගන්නේ කොහොමද?
ඒක
කරන්න පුළුවන්ද? ඒක කරන්නේ කොහොමද කියලා?
මම tools වගේ භාවිත කරලා තියෙනවා මේ delete කියන්නේ ඔය recycled bin එකේ නෝ delete කරපු ෆයිල් ගැන මේ මම කියන්නේ. මේ tools වගේක් තියෙනවා free ගන්නත් පුළුවන්. ඒක use කරපුවම අපිට පේනවා මේ delete කරපු ෆයිල්ස්. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ delete කරපුවම ටික කාලයක් ගියන් පස්සේ ඒක recover කරන්න බැරි තත්ත්වයක් එන මොකද ඒකට උඩින් තව ෆයිල්ස් write වුණොත් එහෙම
නෝ ඇත්තටම මේ ෆයිල් එකක් delete කරාම වෙන්නේ disk එකේ partition table එක තියෙනවා
file allocation table
එක partition table එකේ තියෙනවා file allocation වෙනම ඒ කියන්නේ ෆයිල් එකක් හැදුනහම ඒ කොයි කොයි තැන්වලද write කරලා
තියෙන්නේ
ඒ entry එක අයින් කරන එක තමයි delete කරනවා කියලා කරන්නේ අපි ඒත් අර data තීච්ච තැන්වලම තියෙනවා ඒ කියන්නේ ඒව උඩින් වෙන ඩේටා ලියනගන් ඒ ටීච් ස්ටේට් වල ඩේටා තියෙනවා.
නැතුව හැමතිස්සෙම ෆෝමැට් කිරීමක් වුණොත් ඒ drive එකට හොඳ නැහැ ඒකනේ.
ඔව්. ඒක හොඳ නැහැ. ෆෝමැට්
කරත් ගොඩක් වෙලාට වෙන්නේ මේ අර ෆයිල් වලට ඔලොකේෂන් ටේබල් එක මකන එක සහ පළවෙනි ක්ලාසස් කියන්නේ ඩිසෙක්ටර් සෙක්ටර් එකට චෙක් කරගෙන යන එක නිසා සෙක්ටර් සෙක්ටර් එක මැකීමක් සිද්ධ වෙන්නේ
නැහැ. ඔව් ඇත්තටම ඒක මේ
ෆෝමැට් එකක් කරොත් එහෙම වෙන්නේ.
ඒක පර්ෆෝමන්ස් වැඩි කරගන්න එක නෝ උපක්‍රමයක්. නැත්තම් දැන් ෆයිල් එක මැකුවාම ඒ ෆයිල් එක තියෙච්ච හැමතැනම තියෙන ටික ඩේටා මකාගෙන යන්න ගියොත් එහෙම ගොඩක් වෙලාවක් යන වැඩක්. ඒ IO ඔපරේෂන් එකට. ඒකෙන්ද හැබැයි දැන් අර වයිප් කරනවා කියලා tools තියෙනවානේ ඒකෙදි වෙන්නේ ඒ වැඩේ වෙන්නේ
මොකද ඇත්තටම දැන් ওই security sensitive data වගේ තියෙනවා නම් ඒක destroy කරන්න ඕන නම් ওই diswiping tool එකක් පාවිච්චි කරන්න ඕන මොකද නිකන් delete කරලා හෝ format කරලා hard disk එකක් විසි කරාට කාටරේ ටග් ගාලා මේක අරගෙන ඔයාගේ පර්සනල් ඩේටා සෙන්සිටිව් ඩේටා තියෙනවා නම් මේකෙන් ටග් ගාලා ගන්න පුළුවන්. ඒ නිසා කාට හරි පරිගණකයක් දෙනවා නම් ඒ වගේ දෙනවා නම් මේ ඩිස්වයිප් එකක් කරලා දෙනවා නම් ගොඩක් වඩා හොඳයි.
ඒ වගේම මේ ෆයිල් රිකවර් කරන්න පුළුවන් ඇත්තටම ටූල්ස් තියෙනවා. අපි ලින්ක් ටිකක් දාමු.
ඔව් ලින්ක් එක.
මම ඇහුවා මේ ළඟදී ළඟදී මේ දැන් අවුරුද්දක් විතර වෙනවා මේ PU ඇමරිකාවේ ආන් කියන්නේ රජයේ පරිහරණයට Microsoft Word වගේ ඒවා පාවිච්චි කරන එක අඩු කරා කියලා. හේතු වෙලා තිබ්බේ එකපාරක් ඒගොල්ලෝ පාවිච්චි කරපු Microsoft Word ෆයිල් එක data වගේක් අනවශ්‍ය පුද්ගලයන් විසින් හොයාගෙන තිනවා රිකවර් කරලා තිනවා. මොකද ඒකේ තියෙන data එහෙම හරියට මැකෙන්නේ නැහැ කියලා. මං හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති පස්සේ ඒගොල්ලෝ කියලා තිනවා PDF විතරක් භාවිතා කරන්න කියලා. මොකද ඒ Word ෆයිල් එකේ මගපු data අපිට පෙවුන නැති වුණාට අර temporary files වල ඇතුලේ තියෙනවා තමයි.
ඔව් ඇත්තනම word වල ගැටලුවක් නෙමෙයි ඒක ඇත්තනම මේගොල්ලෝ safety measure එකක් file එකක් open කරාම එයා කරන්නේ තව යාගේ copy එකක් ගහගෙන copy එක තමයි තියාගෙන යා edit කරනකොට කරන්නේ original file එක ගොඩක් වෙලා changes කරන්නේ නැහැ save කරේ නැත්තම්. එතකොට වෙන්නේ දැන් හදිසිය මේක shut down කරොත් හරි off කරොත් හරි හරියට close කරන්නේ නැතුව අපි ඒ කියන්නේ word එහෙම අර file එක temporary file එක මැකෙන්නේ. ඒකේ තැන තියෙනවා. එතකොට වෙන්නේ තව කෙනෙක්ට මොකද අර දැන් ඕකේ feature එකක් තියෙනනේ word වල අර
recovery
කියලා. ඒ කියන්නේ හදිසි crash වුණත් හරි mark කරනොත් ඔයා වැඩ කර කර හිටිය file එක recover කරන්න පුළුවන්. එතකොට මේ file එක තමයි ගොඩක් වෙලාට මේක අර ඉස්සරහ tilde එකක් ඇවිල්ලා තමයි හැදෙන්නේ. tilde එකක් යන පණුව mark එක ඇවිල්ලා file name එක තමයි හැදෙන්නේ.
ඔව් කලින් මේ මීට ටික කාලෙකට ඉස්සෙල්ලා මාත් තවම දෙයක් කිව්වා මේ ඒකනගෙන මේකට සම්බන්ධයි. මේ ඒක කියන්නේ මේ Word Excel වගේ Microsoft application එක වැඩ කරනකොට අපි clipboard එකේ තියෙන data තියෙනවනේ. ඒ කියන්නේ අපි Word open කරගෙන ඉන්නකොට අපි හිතමු web එකේ මොනව හරි copy කරනවා. ඒ වගේ දෙයක් කරනකොට ඒ data ත් අර clipboard information ටිකත් අර document එක ඇතුලේ තියලා ඒක එළියට පෙවුනේ නැති වුණාට කවුරු හරි කෙනෙක් tool එකක් දාලා ඒ ටික එළියට අරන් පෙන්නලා දින ගොඩක්. يعني internet එකේ තියෙන documents වලින් මෙන්න මෙච්චර personal details තියෙනවා කියලා මේ. ඒක මම හිතන්නේ අලුත් ෆයිල් ෆෝමැට් වල තියෙනවද නැහැ. දැන් අවුරුද්දකට විතර කලින් තමයි මේ දෙයක් කියුවේ.
දැන් ඇත්තටම මේ ඒ කියන්නේ දැන් open standard documents නේ දැන් ගොඩක් වෙලාට ඒ කියන්නේ office 2007 ඉඳන් යන්නේ. ඒ වගේ මේ ගැටලුව නැතුව ඇති. හැබැයි පරණ versions වල නම් ඇති. තව එකක් තමයි මේ කට්ටිය දන්නේ නැති එකක් තමන් සමාල්ලන මේ password එකම copy paste කරනවා. copy කරලා තමන්ගේ history එකේ තියෙනවා තමන් clipboard එකේ තියන් ඉන්නවා. මේක මුකුත් කරන්නේ නැහැ. ඒ වුණාට මේක වුණත් හරියට ගැටලුව වෙනවා කියලා මොකද තව වෙන කෙනෙක් කම්පියුටර් එකේ මේකට අගල පේස් කරොත් එහෙනම් තමන් අර කොපි කරපු ඔක්කොම ටික මෙතන තියෙනවා.
කාලෙක අනිත් එක මේ මම අහලා තියෙනවා සමහර වෙබ්සයිට් වලින් අපිට පුළුවන් මේ clipboard එකේ තියෙන එක ගන්න. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් මේ අපේ ප්‍රෝග්‍රෑම් එකකින් clipboard එකේ තියෙන එක ගන්න පුළුවන්.
ඔව් ඒ කියන්නේ
ඉතින් කොපි කරලා තියාගන්න එපා තමයි password.
ඔව් ActiveX එකක් වගේ install කරොත් නෑම ටග් ගාලා මේවට access දෙනවා. ඒක නිසා මේ cut and paste කරන sensitive data
password එකක් copy paste කරන්න යන්න එපා.
copy paste කරන්න අරගෙන.
ඔව්. සාලිය අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිනවා. එයා කියන්නේ එයාගේ මොබයිල් ෆෝන් එක 6300 කියන Nokia ෆෝන් එකක්. ඒක 3G නෑ කියලා තිනවා. ඒනට edge තිනවා කියලා තිනවා. එයා අහනවා ඒ ෆෝන් එක HSDPA modem එකක් නැතුව ඒ ෆෝන් එක යූස් කරන්න පුළුවන් මොබයිල් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මොනවද ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියලා.
ඔව් එයාට ඕනම දැනට ලංකාවේ ඉන්න ඕනම ප්‍රොවයිඩර් කෙනෙක් කිව්වම මේ හචින්සන් ඇරුණාම අනිත් ඒ කියන්නේ ටිගෝ, මොබිටෙල්, ඩයලොග්, එයාටෙල් ඒ ටිකම් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ හැම අයගෙම එජ් කියන එක දක්වා ඔයාට ඕනම ඩේටා සිම් එකක් ගත්තොත් පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි බලාපොරොත්තු වෙන වේගය කිලෝබයිට් තව ඒ කියන්නේ 64 kbps වගේ ස්පීඩ් එකක් තමයි උපරිම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ඩයලප් එකකට ආසන්න වේගයක්.
ඔව් ඒ වගේම මේ ෆෝන් එකේ මොඩෙම් එක යූස් කරන එක සම්බන්ධව කලින් මම හිතන්නේ Nokia සයිට් එකේම තියෙනවා ඒකේ ඩ්‍රයිවර්ස් තියෙනවා.
ඔව් ගොඩක් ටිකක් Nokia ෆෝන් වල පොඩි ගැටලුවක් තියෙනවා. මේ මොකද හයි කරපු පළියටම මේ මොඩෙම් එක හැටියට පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඒගොල්ලන්ගේ software එක download කරලා ඒකෙන් තියෙන internet connection reset එකක් වගේ එකක් ඒ විසඩ් එක පාවිච්චි කරලා ඕනේ data connection එකක් හදාගන්න.
ඔව් ඒකයි ගානේ මම දැකලා තියෙන ගොඩක් කලාවට දැන් මේ Windows වලදී Nokia ෆෝන් ඒ drivers install කරාම modem එක විදිහට නිකම්ම පෙන්වෙන්නේ නැති වුණාට අපි add new hardware wizard එකේ ගියාම දැන් එතෙන්දී hardware vendor list එක select කරන්න බලන. එතෙන්දී Nokia කියන එක select කරාම අර අපි ඉන්ස්ටෝල් කරපු ඩ්‍රයිවර් එකට අදාලා ෆෝන් මොඩල් එක පෙන්නනවා. එතනදී අපිට මොඩම් එකක් අලුත් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. හැබැයි ඩ්‍රයිවර්ස් දාන වෙලාවේදී එන්නේ නැහැ ගොඩක් වෙලාවටනේ.
ඔව් එහෙම එකක් තියෙනවා. මොකද මේගොල්ලෝ ඒක අර ඒගොල්ලන් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවා නම් හිඩන් කරලා වගේ ඉන්නේ. අනිත් එක තමයි මේකට තවත් ගැලවෙන්න මාර්ගයක් තමයි මේ බ්ලූටූත් හරහාගෙන එක්කෙන එක.
ඔව් ඒකත් හොඳ ඔප්ෂන් එකක්.
ඔව් මොකද එතකොට දැන් මෙයා ඇත්තටම එච් පාවිච්චි කරන නිසා වේගය ගැන ගැටලුවකුත් නැහැ. Bluetooth වලින් ඩිවයිස් එක පෙයා කරලා ඒක ඩබල් ක්ලික් කරලා ඩිවයිස් වල සර්විසස් වල බලන ඩයල් අප් නෙට්වර්කින් කියලා තියෙනවනම් ඒක ඩබල් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ.
ඔව්. ඇත්තටම අපිට මේ ෆෝන් එකේ බලන්න බැරුණා ස්පෙસિෆිකේෂන් එකනේ. මම හිතන්නේ සපෝට් කරනවා ඇදීනේ ඩයල් අප් නෙට්වර්කින් ප්‍රොෆයිල් එකනේ.
ඔව්.
ඔව්. සාලිය අපි හිතන්නේ සෑහීමකටපත් වෙන්නේ නැති නේද?
ඔව් සාලිය පොඩි දෙයක් කියන්න තියෙනවා. ඔයාට දැන් මේ HSDPA කනෙක්ෂන් එකක් ගත්ත පළියට ඔයාට ලැබෙන්නේ එජ් වලින වේගය පමණයි. මොකද ඔයාට මේ HSDPA වේගයන් ලැබෙන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්න.
ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා චාමර කියලා ඇත්තටම අපේ යාළුවේ. එයා අහලා තිනවා කාලින්ග අපි දැන් Windows වලදී development කරනකොට Visual Studio IDE එක තමයි යූස් කරන්නේ. ඒ වගේම Java කරද්දී අපි බහුලව පාවිච්චි කරන IDE දෙකක් තමයි Eclipse, NetBeans කියන්නේ. Visual Studio يعني Windows development කරන්න ඒ IDE පාවිච්චි කරන්න බැරිද? ඒ වගේම අපේ experience එක අනුව අහලා තිනවා කොහොමද يعني කොයි IDE එකද හොඳ? ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා තමයි කියලා තින්නේ.
ඔව් මෙහෙමයි සාමාන්‍ය Visual Studio يعني C Sharp ඒ වගේ developments කරනවා නම් හැබැයි Visual Studio installation එක කොහොමත් කරන්න වෙනවා. මොකද ඒකට අවශ්‍ය libraries API සරම මේවා ඔයාගේ computer එකට install වෙන්න ඕනේ හින්දා.
ඔව් ඒ කියන්නේ මේ Windows අවලදී දැන් ඒ ඩෙවලොප්මන්ට් يعني SDK වෙනම කියලා ගන්න බෑ. ඒක ID එකත් කොහොමත් ඉන්ස්ටෝල් වෙනවා Visual Studio දෙක.
ඔව්.
ඒ වගේම මේ Eclipse Java يعني Java ඩෙවලොප්මන්ට් කරද්දී Eclipse NetBeans කියන්නේ දැන් මගේ experience එක අනුව නම් ওই දෙකම හොඳයි. NetBeans වල සාමාන්‍යයෙන් සමහර වෙලට ලේසියි අපිට. අපි හිතමු web service වගේ develop කරද්දී අපි NetBeans වලින් හරි ලේසියට කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මම දැකලා තියෙන දෙයක් තමයි Eclipse වල performance හොඳයි. අච්චර يعني NetBeans විතර memory යන්නේ නැහැ. ඒ වගේම Eclipse වැඩ කරන්න පුළුවන් අනිත් يعني C++ ඒවත් එක්කත් මම හිතන්නේ දැන් මේ චාමර අහලා තියෙන එකෙත්
මයික්‍රෝ සොෆ්ට් දෙක තව ප්‍රශ්නයක් තියෙනවා. ඔය CVS support එහෙම කොහමද NetBeans වල?
ඔව්. ඒතරම NetBeans වල CVS support තියෙනවා. මම හිතන්නේ SVN support තියෙනවා. හැබැයි VSS Microsoft Visual Source support එකට අපිට වෙන plugin එකක් install කරගන්නවා, third party plugin එකක්.
Eclipse වලත් ඒ වගේ තියෙන features ටික ඔක්කොම වගේ අරකෙත් තියෙන ඒ වගේ පැති වලින් මා يعني multi user development වලදී
වගේ. ඔව් ඇත්තටම තියෙනවා. මගේ නිකන් පෞද්ගලික අත්දැකීම තමයි වැඩ කරගෙන යද්දී Eclipse කියන එක අපිට නිකන් flexible වැඩි හරිට වැඩි. يعني නිතරම control එක අතේ තියෙන ගොඩක් NetBeans වලට වැඩි.
ඔව් අපි මේ ළඟදී දැන් ගොඩක් අර PHP developments වලට අපි පාවිච්චි කර කර හිටියේ Dreamweaver. Dreamweaver වල ඇත්තටම මේ වලින් අපි පොඩ්ඩක් Eclipse වලට මාරුණා. මේ දවස්වල CVS එකම ටෙස්ට් කරනවා කිසි ගැටලුවක් නැතුව වැඩ කරනවා.
ඔව් ඒ වගේම Eclipse වලදී අපිට පුළුවන් මේ දැන් Microsoft compiler එකක් උනත් ඒ කියන්නේ command line tool එක use කරලා compile කරන්න පුළුවන්. හැබැයි debugging වගේ දේවල් වලදී අර Visual Studio වල තියෙන තරම්ම flexibility එකක් නැහැ.
ඒක ගොඩක් ඒක ඇත්තනම් Microsoft platform develop කරනවා නම් ඒගොල්ලන්ගේ tools වල එන features ගොඩක් වෙලාට වෙන කාගෙවත් ID වල එන්නේ නැහැ.
ඔව් ඇත්තටම කලින් Visual Studio ගැනත් කතා කරන්න ඕන. මොකද මේ කියන්නේ Microsoft වලට development කරනවා නම් ඒක තමයි හොඳම option එක. ඒ වගේම ඒකේ තියෙන සමහර features ඇත්තටම මේ තවත් දේවල් වල නිකන් නැතිද මම කියන්නේ විශේෂයෙන්ම debugging වලට මම දැකලා තියෙන එක හොඳම tool එකක් තමයි Visual Studio.
Visual Studio හර්ෂ පාවිච්චි කරනවා නේද? හර්ෂ Visual Studio.
Visual Studio තමයි පාවිච්චි කරන්නේ. අනිත් එක මම අර PHP ගැන කිව්වනේ. Eclipse වලින්ම හදපු අර Aptana කියලා කිව්වේ මේ තිරින ගිය වැඩසටහන එක.
ඔව්.
Aptana ගොඩක් හොඳයි. මම install කරා.
ඔව්.
Eclipse වගේ මම හිතන්නේ ඒකෙන්ම තමයි අරගෙන වෙනස් කරලා හදලා තියෙන්නේ. ඉතාමත් හොඳයි PHP development
එකට. Eclipse පාවිච්චි කරනකොට වලේසිය තියෙන්නේ මේ හර්ෂ ඇත්තටම Eclipse වල PHP විතරක් නෙමෙයි simultaneously අපිට JS වගේ ඒවා ඒ වගේ ඩෙවලොප්මන්ට් HTML ඔක්කොම එකට කරන්න පුළුවන්. ඊට අමතර වෙන Java උනත් එකටම පාවිච්චි කරන්න පුළුවන් නිසා මේක ගොඩක් අර අප්ටාන වලට වඩා ගොඩක් ඒ කියන්නේ
මල්ටිපල්
ලැන්ග්වේජස් පාවිච්චි කරන්නට ගොඩක් හොඳයි.
ඔය වගේම කාලින් ගමේ Eclipse යූස් කරලා තව ID හදලා දිනා දෙන. ඒ කියන්නේ Eclipse බේස් එක අරගෙන ගොඩක් වෙලාවට BlackBerry ඩෙවලොප් කරනකොට දින JDE කියන එකේම ඊළඟට ඔය sim toolkit යූස් කරද්දී දින සමහර tools එහෙම Eclipse උඩ බිල්ඩ් කරපු ඒවා තමයි. ඒ වගේ දේවල් වලට Eclipse ගොඩක් support කරනවා.
අනිත් එක මම දැක්කේ ඒකේ අර JavaScript libraries එහෙම add කරන්න පුළුවන් ඉතාමත් ලේසියි. ඒගොල්ලෝ list කරලා තියෙනවා දැනට තියෙන හොඳම JavaScript libraries ටික, frameworks ටික. ඒ ඔක්කොම frameworks අපිට add කරගන්න පුළුවන්. add කළා අර මේ IntelliSense වගේ ලේසියෙන්ම මේ coding කරන්න මම හිතන අපටන ගොඩක් හොඳයි PHP විතරක් කරන කෙනෙක්ට.
ඔව්. ඒ වගේම Eclipse NetBeans කියන ඒවා මේ cross platform වැඩ කරනවා. ඒකින් හින්දා මේ Linux වලුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම කාලින් මේ අපි Linux වලදී දැන් development වලට ගන්න මේ දැන් අපි V8 එකක් ගන්න ගොඩක් වෙලාවට ඒ කියන්නේ එඩිටර් එකක් විදියට ඒ වගේම
Emacs පාවිච්චි.
ඔව් Emacs පාවිච්චි. ඇත්තටම මේ Emacs ගැන කතා කරොත් මේ ඒක
අපි ඔෆිස් එකේදී පාවිච්චි කරන්න
උනා. ඔව් ඇත්තටම. ඒක මාස්ටර් කරපු කට්ටියක් තින්නවා. මේ ඒක වෙනම දෙයක්. ඇත්තටම Emacs දැන් මම පාවිච්චි කරලා තිනවා මේක මේ හොඳයි කියන්නේ ඩිබග් එක කම්පයිලර් එකේ ඒකට ලින්ක් කරගන්න පුළුවන්.
ඔව්.
ඒ වගේම දැන් අර
Windows
ඒක මුලින් පටන් ගත්තාම අපිට ඒක හොඳයි. උනාට දැන් අනිත් ID එකට ගිහිල්ලා ආයේ දැන් කම්මැලි Emacs වලට
යන්නේ.
එහෙම ගතියක් තියෙනවා.
Emacs වල එලා තියෙන shortcut එක මතක තියාගත්තේ නැත්නම් ඉතින් ජීවිතේට වැඩ කරන්න
බැහැ. ඔව්. ඇත්තටම දැන් මේ වගේ development මොනවා හරි හම්බුනත් අපි කරන්නේ Emacs වලට ගිහින් develop කරනව නෙමෙයි. text editor එක ඕක කරලා command line එක compile කරගන්න
එක නේ. අපි ඔෆිස් එකේ ඉන්න වඩාත් එහෙම තමයි කරන්නේ ඒක edit කරලා.
ඔව් ඇත්තටම දැන් කම්මැලි වගේ tool වලට යන්නේ.
මාත් හැබැයි Emacs වලට වඩා VI වලට ගොඩක් කැමති. මේ VI වලත් ගොඩක් අය දන්නේ නැති උනාට Emacs අගෙන් වැඩ කරන්න පුළුවන්.
ඔව් එහෙම කියන කාලින් VI නැතුව බැරි වෙලාවලුත් තියෙනවනේ. දැන් අපි SSH කරනවා නම් වගේ වෙන තැනකට ඇත්තටම VI Emacs වගේ ගන්න නම් අපිට වෙනම tools භාවිත
කරන්න ගන්න. VI කියන්නේ ඇත්තටම හරි simple වෙලාවකට කියන්නේ load. දැන් ඇත්තටම සමහරලාට උදාහරණයක් ගත්තොත් එක සැරයක් මගේ එකෙක් මගෙන් ඉල්ලුවා server log file එකක් ඕනි කියලා. මම මේ මනසට ගා දැන් මෙහෙමයි log file එක megabyte 195ක් විතර වෙනවා. වට ඕක window මොකද එයා ඇත්තටම පාවිච්චින windows නිසා මම හැටි පාට මේක windows වල නම් open කරන්න බෑ කියලා. නෑ නෑ එහෙම වෙන්න බෑනේ කියලා. ඉතින් මම ඉදින් මේ file එක download කරලා මෙයාට මේ යවුවා. යවලා මෙයා open කරාලු notepad එකෙන්. notepad එක දැක්ක විතරල එච්චරල හිරින්නේ නැවතුනාලු.
wordpad එක කොහොමද?
wordpad එක නු බල්ලා ඒ ටිකවලු. ඊට පස්සේ මම යාට ගෝ VI තියෙනවා බුද්ධික windows වලට.
windows එක නැහැ.
version එකක් තියෙනවා. ඊට පස්සේ ඒක දාලා තමයි open කරගත්තේ. ඉතින් ඒ අතින් memory management එකම ගොඩාක්
ඒකට තමන්ගේ පරිගණකේ මේ speed එකත් බලපානවා නේද?
කලින් දැන් ඕක කියනකොට මට පොඩි පරණ කතාවක් මතක් වුණා. මේ දැන් අවුරුදු 4කට විතර කලින් මේ ලංකාවේම ඔය සාගර ඒ කියන්නේ මුහුදු ඒවා කටයුතු පිළිබඳ පරීක්ෂණ කරන ආයතනයක ලොකු ප්‍රොජෙක්ට් එකක් කළා දෙනවා. මේ ඒගොල්ලෝ මේ මුහුද යට ගිහිල්ලා දාන මොනවා හරි ඒ කියන්නේ මේ සෙන්සර්ස් වලින් ඩිටෙක්ට් කරලා මේ රීඩ් කරගන්න මොනවා ඒවා රීඩින් ලියන ෆයිල් එක අවුරුද්දකට විතර පස්සේ ගොඩ ගත්තාම මේ ෆයිල් එක මෙගාබයිට් ලොකු ගණන් ගිගාබයිට් ගණන්ක් වගේ එනවා. දැන් මේක කියවන්න එඩිටර් එකක් නැහැ. දැන් මේගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් කරන්න ලෑස්ති වුණා මේ ඒකට ඔය එඩිටර් එකක් හදන්න. මම හිතන්නේ ඔය වගේ තීන එකක් try කරන්න හොඳයි
නේද? ඔව් VI වල ඇත්තටම කියන්න පුළුවන් කොච්චර ලයින් ගණක් ලෝඩ් කරනවද කියලා.
ඔව්
VI ලෝඩ් කරනකොට ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ ලයින් එක ඉදී ඕපන් කරන්න කියලා උනා. ඒ කියන්නේ VI ඒ අතින් ගොඩක්ම
ටෙක්ස්ට් එකක් විදිහට
ගොඩක්. ඒ කියන්නේ දැන් මම log file එක කරනවා නම් මම log file එක අන්තිමට යන්න ඕන නම් මම කරන්නේ VI plus කියලා ගහලා මේ ෆයිල් එක දෙනවා. එතකොට කරන්නේ අන්තිම ලයින් එකට යනවා. එතකොට එයා ලෝඩ් කරගන්නේ අර අන්තිම ඩිස්ප්ලේ කරන ලයින් කීපේ පමණයි මෙමරි එකට. මුළු ෆයිල් එකම එයා ගන්න නැහැ. දැන් නමුත් අනිත් ගොඩක් ඒවා තියෙන ගැටලුවක් තමයි මේ ෆයිල් එකම මෙමරි එකට ලෝඩ් කරගන්න උත්සාහ කරනවා. අපි සර්ච් කරොත් විතරයි VI මේ ෆයිල් එක බල ගන්න. සමහරවිට මේක ස්ලෝ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. නමුත් VI ගොඩක් ෆාස්ට්.
ඔව්. මම දැනේ චාමරට මේ සෑම එකකටපත් වෙන්න පුළුවන් උත්තරයක් හම්බෙන්නේ නැති. ඒ වගේම ඉතින් අපිත් ගොඩක් කතා කරානේ.
ඕනට වඩා කතා කරනවා.
ඔව් මේක කියවල් නැති VI වලට මාකටිං එකක් කරාද කියලා. මේ අපේ ඔෆිස් එකෙත් ඕකට ලොකු වාද තියෙනවා. ඒ කියන්නේ කට්ටියක් VI කට්ටියක් Emacs.
ඊළඟ ප්‍රශ්නේ තියෙන කාලින්ග කෝලම කියලා අපි අහලා තියෙනවා අපි යාළුවාට තිල්න යාළුවනේ. එයා අහලා තියෙනවා මේ ලෝක ආර්ථික අර්බුදයේ මේ මම හිතන්නේ හොඳ ප්‍රශ්නක් ටික කතා කරන්න පුළුවන්නේ.
ඔව්. ශ්‍රී ලංකාවේ කතා කරන්නේ මොකද අපේ දැන් පහුගිය වැඩසටහනත් බුද්ධික පැයකට අඩුයි.
ඔව්. ප්‍රශ්නේ කතා කරොත් අපි ලෝක ආර්ථික අර්බුදයේ මේ තොරතුරු සාක්ෂින රැකියාවල් වලට කෙසේ බලපායිද? ඒ වගේම මේවෙන් මිදෙන්න කරන්න පුළුවන්. يعني ඒ අර්බුදයෙන් මිදෙන්න ඔව් ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් මොනවද? ඒවා මේ ලංකාවේ තියෙන මේ තොරතුරු සාක්ෂණ ආයතන වලට මේ කම්පැනි වලට කොච්චර බලපානවද කියලා.
ඔව් ඇත්තටම මේ මං ඔය එන්න කලිනුත් ඔෆිස් එකේ ඉන්නකොට මට ඕක ගැන හවස එක්කෙනෙක් කතා කරනවා කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මට වෙන දෙයකට කතා කරලා මට ගෝ කාලින්ග බලන්නකො දැන් මොකද්ද අපි කරන්නේ මේ වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. මම එහම මොකද දැන් අපිටත් බිස්නස් නැහැනේ. ඕගොල්ලන්ගේ කොහොමද? අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ බලන් ගියාම ඒක ඇත්තට මේකල software development company එකකුත් නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම මේ electrical services දෙන company එකක්. ඒ කියන්නේ ගොඩක් CB වගේ project කරන ටිකක් ලොක් company එකක්. ඉතින් ඒ අයත් කියනවා ඒ අයටත් මේ ගැටලුවම තියෙන මේක ඇත්තටම software development industry එකට විතරක් තියෙන ගැටලුවක් නෙමෙයි. හැමෝටම තියෙන ගැටලුවක් තමයි මේ ආර්ථික බිඳ වැටීම. Toyota company එක දක්වා මේ ප්‍රශ්නේ දැන් තියෙනවා. මොකද මේකට ඇත්තනම ගොඩක් මොනේ මේ ඇමරිකාවේ ආර්ථික බිඳ වැටීමක් වුණා ලොකුවට මේ ඇමරිකාව ඇත්තටම මේ ඉරාකෙත් එක්ක යුද්ධෙට ගිහිල්ලා ඒ සඳහා කෝටි ගණන් වියදම් කළා. ඇත්තනම ඇමරිකාවේ එක්ස්පෝර්ට් ගොඩක් දැන් අඩුවෙන් තියෙන. ඒක නිසා ඇමරිකාව වියදම් වැඩි වුණාට ඇමරිකාවට එන ආදායම් ගොඩක් අඩු වුණා. ඒ වගේම තෙල් මිල ඉහළ ගිය නිසා ඒගොල්ලන්ගේ තවත් විදේශී විනිමය ගොඩක් වැය වුණා මේක තෙල් සඳහා.
ඔව් කාරණ ඕක ගැන මේ ආර්ථික අර්බුද ගැන මගේ යාළුවෙක් ඉන්නවා. ඔය ආර්ථික සම්බන්ධ ඉතාමත් මේ හොයන කෙනෙක්. එයාට අනුව ඔය ආර්ථිකේ එහෙම වෙලා තියෙන්නේ ඇමරිකාවේ බැංකු ශාස්ත්‍රයේ වුණ පොඩි වැරදි ටිකක්.
ඔව් ඒක නෑ.
ඒගොල්ලෝ ණය දීලා ඒ ණය ආයි රිකව කරගන්න බැරි වෙලා.
ඔව්.
ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ ඔය තෙල් සහ රත්තරන් ගණන් ගිහිල්ලා තියෙන්නේ දැන් ඔය ආර්ථික බිඳ වැටෙනවා කියලා කලින් මිනිස්සු දැනගත්තම.
ඔව් මේගොල්ලෝ මේවා පොඩ්ඩක්
තෙල් සහ මේ රත්තරන් වලට වැඩිපුර මේ ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. මොකද ඩොලර් වලට ඉන්වෙස්ට් කරපු ගාය තෙල් වලට සහ රත්තරන් වලට ඉන්වෙස්ට් කරන්නද?
ඔව් දැන් ඇත්තටම මේ තවත් ප්‍රශ්නයක් එන්නේ නැනම යුරෝ වලට තෙල් දෙනවද කියලා කට්ටිය අතරේ පොඩි දැන් ගැටලුවක් එන්නේ නැනම. එහෙම වුණොත් එහෙම ඇත්තටම ඩොලර් එක කඩා වැටෙනවා කියන්නේ ලෝකේ ආර්ථිකය ගොඩක් කඩාවැටෙන මොකද දැන් ඇමරිකාව මත ගොඩක් රටවල් ඩිපෙන්ඩ් වෙනවා. මොකද යුරෝපයේ වගේ රටවල් වල ගොඩක් එක්ස්පෝර්ට් යන ඇමරිකාවට. ඒකට ජපානය ගත්තොත් ජපානයේ එක්ස්පෝර්ට් ගොඩක් යන ඇමරිකාවට. චීනය ගත්තොත් චීන එක්ස්පෝර්ට්ස් ගොඩක් යන ඇමරිකාවට. ඇමරිකාව මිලදී ගැනීම නැති වෙනවා කියන්නේ අර රටවල් වල එක්ස්පෝර්ට්ස් අඩු වෙනවා කියන්නේ ඒ අයට ලැබෙන ආදායම අඩු වෙනවා. එතකොට ඒ සමාගම් වලට තියෙන ආදායම අඩු වෙනවා. ඒ සමාගම් වලින් ඉන්වෙස්ට් කරන ඒවට යන ආදායම් අඩු වෙන ඒවා ඉන්න එම්ප්ලොයිලාට එතකොට ලැබෙන බෙනිෆිට්ස් නැතුව යනවා.
අනිත් මේ ප්‍රශ්නේ තමයි සමහර දැන් මේ ආර්ථික අර්බුදයේ
මේක ඇත්තනම සර්කල් එකක් නේ.
ඔව් ඇඟට වදින් නැති අයත් බය වෙච්ච පාර වැඩිපුර ඉතුරු
කරගෙන ගිහිල්ලා මේක දැන් ඇත්තනම දැන් මෙතන වෙලා තියෙන්නේ ගොඩක් වෙලාට බය වෙලා. මොකද අද උදේත් මම සම්පත් බැංක් එකේ ගිහිල්ලා මැනේජර්ත් එක්ක උදේ කතා කරනවා. මේ මම ඇත්තනම ගිහිල්ලා කතා කරන්නේ මේ ආර්ථික ගැන නේ. මේ එයාත් මේ Samsung Omnia එකක් ගන්නවා කියලා කිව්වා. මේ මාත් දඩබඩ ගාලා ගිහිල්ලා කතා කරා මොකද්ද ගත්තද කොහමද මොකද උනේ කියලා. එයා ගත්තා කියලා කිව්වා. තාම දකින්න හම්බුනේ නැහැ. මොකද මටත් ඒකක් ගන්න අවශ්‍ය තියෙනින්ද පොඩ්ඩක් මේ බල බල ඉන්න හින්දා කතා කරා. මෙයාගේ බලන්නකෝ දැන් බැංකුවේ දිහා කවුරුත් දෙන්නේ නැහැ නේ. ඉතින් මං කව මේක ඔය ඇත්තනම ඕගොල්ලන්ගේ වැරද්දක්. ඕගොල්ලෝ දැන් ණය දෙන්න තියෙන තමයි මිනිස්සු එන්නේ නැති කියලා.
අනිවාර්යයෙන්.
ඊට පස්සේ යාගේ පිළිතුරුනේ ණය දෙන්න නම් බැරි කමක් නැහැ. ණය දුන්නහම මිනිස්සු ගෙවන්නේ කොහොමද? මේ දීලා තියෙන ණයක් අර මිනිස්සු ගෙවන්නේ නැහැ කියලා. ඉතින් දැන් මම නම් හිතන්නේ ඔතන තමයි ලොකම ගැටලුවක් ඇතිලා තියෙන්නේ. මොකද ව්‍යාපාරිකයන්ට බැංකු වලින් ණය දෙන්නේ නැතුණා ව්‍යාපාරිකයන් ඉන්වෙස්ට් කරන්න සල්ලි නැති වෙනවා. ඉතින් ඉන්වෙස්ට් කරන්න සල්ලි නැති වෙනවා කියන්නේ එතකොට බිස්නස් කරන්න සල්ලි අඩු වෙනවා. නේද? එතකොට
කලින් මම හිතන්නේ මේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරොත් ලංකාවේ ගොඩක් කියන්නේ ඉහළ පෙළේ කම්පැනි ගොඩක් මේ පිට රටවල් වලින් එන ප්‍රොජෙක්ට් මත තමයි ඉන්නේ නේ.
ඔව් ඒක අපිට තියෙන ප්‍රශ්නයක්. බුද්ධික දැන් අපේ කම්පැනියත් ඇත්තටම දැන් මේ අවුරුද්දට අපිට දෙනවා කියලා ඒ කියන්නේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් ගොඩක් AI හෝල්ඩ් කරගත්ත ඒ සමාගම් වලට ඇත්තටම මොකද අපිට ගොඩක් ඉන ප්‍රොජෙක්ට් R&D පාට් එක දිගට පොඩ්ඩක් තියෙන හින්දා AI වුණත් ඒ ගැන කියලා තිබ්බ. දැන් ඇත්තටම අපිට බිස්නස් සේල්ස් නැති හින්දා මේවට අපි ඉන්වෙස්ට් කරන එක පොඩ්ඩක් නවත්තලා තියනවා කියලා.
ඔව් ඒක
කොස්ට් කටින් හින්දා වෙලා
තියෙනවා. මේ අවුරුද්ද මේ ගොඩක් කම්පැනි නිකන් හඳුන්වා දෙන්නේ මේ year of survival කියලානේ. බේරිලා ඉන්න අවුරුද්දක් විදිහට තමයි ඇත්තටම ඩිවලොප් කරගන්නේ.
මේක ගොඩ දාගත්ත කට්ටිය තමයි සර්වයිව් වෙන්නේ අන්තිමට සර්වයිව් වෙන්නේ. ඔව් මේක අර ඇටොමික් බෝම්බ් එක වැටිච්ච ලාවේ කොමාරි ගොඩ දාගෙන අස්සේ රිංගල හිට පොනසුව ටික තමයි දැන් ඉතින් මේ. හැබැයි මම නම් හිතන්නේ මේක ගොඩ කාලයක් පවතී කියලා.
2010 වෙනකොට හරියට
දැනටමත් මම හිතන්නේ දැන් ලංකාවේ මේ IT වල තියෙන මේ රැකියාව වලට ඕක බලපාලා
තියෙනවා. දැන් ඇත්තටම ගොඩක්ම හිඟකම් තියෙන පොල් කඩන කට්ටිය වගේ කට්ටිය වන්න. දැන් ඇත්තටම මේ මම නම් හිතන්නේ මේ කම්පියුටර් කරන්න යොමු වෙන ප්‍රමාණය ඇත්තටම වැඩි කියලා.
වැඩි වෙලා තියෙනවා. දැන් අනිත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කම්පැනි වල ආර්ථිකය බිඳ වැටෙනවා කියන්නේ ඒ කම්පැනියේ කොස්ට් කටින් වැඩි වෙනවා.
ඔව්.
එතකොට තමන් වියදම් කරන ගාන අඩු වෙනවා. වියදම් කරන ගාන අඩු කරන්න තියෙන එක ක්‍රමයක් තමයි පඩි අඩු කිරීම හෝ අඩු කිරීම නෙමෙයි ඉන්ක්‍රිමන්ට් නොදී නිසා එම්ප්ලොයිස්ලා අඩු කිරීම.
ඔව්.
ඉතින් දැන් එම්ප්ලොයිස්ලා අඩු කරපුවම වෙන්නේ ඒ අයින් වෙන එම්ප්ලොයිස්ලා තව කම්පැනි වලට යන්න හදනවා.
ඔව්.
එතකොට ඉන්න එම්ප්ලොයිස්ලාගේ ඩිමාන්ඩ් එක බහිනවා.
ඔව්.
ඒ හොය හැමදේම මේ IT ඉන්ඩස්ට්‍රි එකේ දැන් බලපාලා තියෙනවා.
IT වල ඇත්තන වෙලා තියෙන මේ මිනිස්සු ඉතින් ඉන්නේ දැන් software engineer කෙනෙක් වුණාම ටක් ගාලා ලක්කෝ. දැන් ඒ ඇත්තනම් මේ මේක ගොඩක් කරන්නේ මේ class කරන කට්ටියනේ බුද්ධික. ඔව් මම ad dollar දැල්ද රුපියල් 50,000 60,000කට වැඩි ආදායමක් ලබා ගන්න.
ඒ කියන්නේ අර කඩයත් අත්තේට වෙලා දින්නේ.
කඩ ගලා මේ ඉතින් ඇත්තටම මේ බුද්ධික එහෙම පඩියක් ගන්න බලන්ද ඩිග්‍රී එකක් අරගෙන ආවත්
මෙහෙමයි ඒක ඇත්තටම ටැලන්ට් එක අනුව තමයි.
ඔව් ටැලන්ට්
එක අනුවයි. එයා ඒ කියන්නේ ජොබ් එකට එන්න කලින් එයා කරලා තියෙන ප්‍රොජෙක්ට්
මොනවද කියලා.
ඒ වගේ දේවල් අනුව තමයි.
ඒත් දැන් අපිට මේ කඩවලට ගිහිල්ලා නැහැට වගේ
පුළුවන්. කඩවලට ගිහිල්ලා ඒක ඇත්තටම ඉතින් පුද්ගලයා මත පඳාපවතිනවා.
එන
ඒක තමයි. මේ මම හිතන්නේ ඇත්තටම කට්ටිය වැඩි නැහැ. ඉන්ඩස්ට්‍රි එකට හැබැයි ඉල්ලන කට්ටියව හැදෙන්නේ
නැහැ නේද? ඒක තියෙන කට්ටිය ඉන්නවා ස්කිල්ඩ් එම්ප්ලොයිස්.
ඔව් අන්න හරි. ඒක තමයි එතන වෙලා තියෙන්නේ.
දැන් අපේ කම්පැනියත් සමහර වේකන්සීස් තියෙනවා. ගන්න මිනිස්සු නැහැ. දැන් හැමතැනම මේ ජොබ් නැති අය තෝරන තරම් ඉන්නවා. ඉතින් අර අවශ්‍ය
කරට අවශ්‍ය දන්නේ නේද?
මම අහලා බලන්න ඕනේ.
ඔව් එතනම මේක ගැන ඉතින් අපිටත් ඉතින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවා. ඒ වගේම මේ අපේ අහන කට්ටියටත් මේවා කියන්න දේවල් ලැබෙනේ. ඒ අදහස් ටිකත් අපිට එවන්න කියලා.
ඉතින් කිව්වොත්
අඩු ගානේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒක ලොකු දෙයක් නේද?
මේක ඩිස්කෂන් එකක් කරමු කමෙන්ට් වල නේද?
ඔව්.
කට්ටිය ඔයගොල්ලෝ මොකද්ද ඔයගොල්ලෝ දැන් ඇත්තන ගොඩක් කට්ටිය රැකියාව ගන්න. ඔයගොල්ලෝ රැකියාව තාත්තේ කොහොමද? ඒක පෞද්ගලික තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. මම මේ වගේ රැකියාවක් නේද? එතකොට මේ වගේ අපේ කම්පැනි දැන් තාත්තේ අපි කොස් කටින් වලට මේ වගේ දේවල් කරන්නේ මේ දැන් මොකද දැන් ප්‍රධාන පෙළේ software development company ලංකාවේ තියෙනවා ගොඩක් පිරිස් අස් කරන්නේ බුද්ධික.
ඔව් ඇත්තටම එහෙම අවසනවත් තත්ත්වයක තුන පහුගිය
දවසේ. ඔව් ඒක තමයි.
Multinational companies ඒ කියන්නේ වෙන රටවල් වලට
ඇත්තටම මේ ලංකාවේ ගොඩක් software company දුවන්නේ හර්ෂ
projects වලින්.
ඒ කියන්නේ අද ජොබ් එකක් ගත්තොත් හෙටට වියදම් කරන්න සල්ලි තියෙනවා. දැන් ගොඩක් මම දන්න ලොකු පරිමාණයේ software කරන ලංකාවේ company කරන්නේ project එකක් ආපු ගමන් හොෝගල කට්ටි ගන්නවා. ප්‍රොජෙක්ට් එක ඉවරනහම මේ මිනිස්සුන්ට පඩි ගන්න කොහොමද කියලා එක්කත් ඒ කම්පැනි
ගන්න. මේකනේ ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක ගන්න නම් ඒගොල්ලෝ මෙච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්න ඕනේ. ඒක පෙන්නන්න 100ක් විතර රික්‍රූට් කරනවා.
ඔව් රික්‍රූට්
කරලා ප්‍රොජෙක්ට් එක ආවේ නැත්නම්
හෝ ඒ ප්‍රොජෙක්ට් එක ඉවරලා තව ප්‍රොජෙක්ට් එකක් ඒක කවර කරන්න ආවේ නැත්නම් අර කට්ටිය ගෙදර.
ඔව්. ඒ වැරදි විදියට ඉදිරිය
ඔව් මොකද දැන් ගොඩක් කම්පැනි වල පර්මනන්ට් කියලා ගන්න කොන්ත්‍රාක්ට් කියලා ගන්න.
මේ අර සාරාංශගත විදියට කිව්වොත් ලෝකාර්ථිකේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකට බලපාලා තියෙන්නේ පිටරට ප්‍රොජෙක්ට්ස් කරන මෙහි ලංකාවේ කම්පැනිස් වලට ඒක අනිවාර්යයෙන්ම ඉෆෙක්ට් වෙලා තියෙනවා. හේතුව පිටරට ප්‍රොජෙක්ට්ස් කරන මේ කියන්නේ ක්ලයන්ට්ස්ලා ප්‍රොජෙක්ට්ස් දැන් කරන්න එච්චරම ඉදිරියට එන්නේ නැහැ. අනිත් එක ලංකාවේ තියෙන ආර්ථිකයේ ප්‍රශ්න නිසාත් මෙහි තියෙන ප්‍රොජෙක්ට්ස් උත් අඩු වෙලා තියෙනවා. ඒ දෙකම බලපානවා.
ඔව් මම දන්න කෙනෙක් ඉන්නවා ජපානයේ ඇත්තටම මේ එයා වැඩ කරන්නේ ප්‍රධාන පෙළේ මයික්‍රොචිප් සහ ඔය ගොඩක් WiMAX වගේ equipment ගන්න company එක ලංකාවේ කෙනෙක් doctorate එකක් පවා තියෙන කෙනෙක් මෙයාට company කියලා තිබිලා තියෙනවා මාස 10ක පඩි දෙන්නම් අස්සෙලා යන්න කියලා. ඒ වගේ කියන්නේ කැමති නම් අස්සෙලා යන්න නැත්නම් පඩි අඩු කරනවා කියලා 40% මේක තමයි තත්ත්වය.
මම අපි ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
ඔව් ඊළඟ ප්‍රශ්නෙට.
ඔව් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන නිලන්ත නිලන්ත PS එක අහලා තියෙන්නේ එයා Fedora 10 පාවිච්චි කරනවා කියලා තියෙනවා. ඒ වගේම එයාගේ මැෂින් එකේ ඉඳලා වෙන තැනක තියෙන Fedora 10 ම පාවිච්චි කරන කම්පියුටර් එකකට SSH කරන්නත් පුළුවන්ලු එයාට FTP කරන්නත් පුළුවන්ලු ඒත් වෙබ් බ්‍රවුසර් එකකින් ඒකේ තියෙන වෙබ් පේජ් එක බ්‍රවුස් කරන්න බැරිලු ඒත් එයාගේ නෙට්වර්ක් එකේ තියෙන අනිත් හැම මැෂින් එකකින්ම SSH කරන්න, FTP කරන්න, වෙබ් බ්‍රවුස් කරන්න කියන තුනම කරන්න පුළුවන්ලු. යාන මොකද්ද වෙන්න පුළුවන් ප්‍රශ්නේ කිල්ලද?
ඔව්. ඔයා ප්‍රොක්සිය පාවිච්චි කරනවා කරනාකල්ලේ ප්‍රොක්සිය අයින් කරලා බලන්න.
ඔව්. ඇත්තනම ප්‍රොක්සිය අයින් කරලා බලන්න. ඒකම කලින් අර Firefox වල ඔයිට කලින් මොකක් හරි අපිට බග් එකක් හම්බුණානේ.
Firefox වල බග් එකක් තියෙනවා Linux වලදී. තමන් පාවිච්චි කරනවා නම් ඒ කියන්නේ non standard port එකක් HTTP request වලට. ඒ කියන්නේ අපි තුන් උදාහරණයක් ගමු. webmin පාවිච්චි කරනවා කියලා webmin වල port එක 10000 පාවිච්චි කරන්න. අපිට අපි දැක්ක දෙයක් තමයි Firefox එක version එක මට මතක නැහැ 3 version එකක්
කොහොමද. ඔව් දැක්වරි මාස 5කට විතර කලින් දීච්ච
යන්නේ. ඔව් මාස 5කට වගේ 5කට 5කට 6කට වගේ කලින් කරන්න ගියද දනිෂ්කයි මායෝ කරන තැන ඕක අපි දැක්කේ. මේ දැන් ඒ machine එකේ 10000 කියලා port එක ගැහුවට Firefox වල මේ alternative ports වලට යන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඒකට ඉතින් එයාට test කරලා බලන්න පුළුවන් වෙන browser එකෙන් Conkara වගේ එකක් use කරලා බලන්න පුළුවන් ඒකෙන් යන්න පුළුවන්ද කියලා. වෙන ඉතින් ගැටලුවක් නම් වෙන්න
විදිහ ඒක කරන්න නැත්තම් නිලන්ත මේ තව දෙයක් කරලා බලන්න පුළුවන් ඔයාට ඒ වෙබ් සර්වර් එකේ තියෙන මේ පරිගණකයට මේ port 80 වල telnet කරලා බලන්න නේද ඒකත් කරන්න පුළුවන් telnet bind වෙනවා නම්
telnet කරලා බලනකොට මම telnet කරන් දන්නේ නැත්නම් telnet space එකක් තියලා IP එක දීලා space එකක් තියලා ඒ ඔයා connect වෙන්න ඕන port එක දාලා enter කරන්න ඊට පස්සේ මොකක්ද prompt එකක් ආවොත් නම් get කියලා ගහලා enter කරන්නකෝ. එතකොට මොන හරි code එකක් එනවනම් ඒ කියන්නේ වාට successfully එකට connect වෙනවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධික තියෙන අපිට?
ඊළඟ ප්‍රශ්නේ ජානක කියලා කෙනෙක් අහලා දිනා. ඇත්තටම එයා මේ පිට රටක ඉන්නේ කියලා දිනවා. ඒකම එයාට දැන් ඕනි වෙලා තින්නේ එයාගේ ගෙදරත් එක්ක මේ internet එකෙන් කතා කරන්න ගෙදරත් එක්ක. ඒකට එයා කියනවා dial up වලින් කරන්න බෑ. mobile broadband කනෙක්ෂන් එකක් එයාට ගන්න ඕන මොබිටෙල් 3G විතරයි කියලා තියෙනවා තියන්නේ ආගේ. ඒ කියන්නේ කවරේජ් එක තියෙන ගෙදරට එයාට ගන්න හොඳ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකද්ද එයාගේ? ඒ කියන්නේ රික්වයර්මන්ට් එක තමයි කතා කරන එක විතරයි දවසට පැය භාගයක් විතර කතා කරන එක.
ඔව් මෙයා දැන් බුද්ධික මට දුරගතණේ ගමතුම ලබා දුන්නා. මෙයා කතා කරලා විස්තරෙත් මට කිව්වා. ඉතින් දැන් හොඳ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකද්ද කියලා අහුවනම් මොබිටෙල් විතරනම් තියෙන තේ එතනින් උත්තරයක් දෙන්න දෙයක් නැහැ. මොබිටෙල් වාචි කරන්න වෙනවා. මොබිටෙල් වල ඇත්තනම දවසට පැය භාගයක් කියලා කියන්නේ ස්කයිප් වල වීඩියෝ නැතුව පාවිච්චි කරන ඇත්තනම පොඩි බෑන්ඩ්විඩ්ත් එකක් යන්නේ. සාමාන්‍යයෙන් ඔයා දවසට පැය භාග ගන්න කතා කරනවා මාසයක් කතා කරන ගිගාබයිට් 3ක් 4ක් තිබ්බනම් හොඳටම ඇති. ඉතින් එක ඔප්ෂන් එකක් තමයි
ADSL ගත්තොත් මොකද?
ADSL උත් යන්නේ නැහැලු. ඒකේ ප්‍රශ්නේ යාට තියෙන්නේ අරක විතරයි. මොබිටෙල් 3G විතරයි. මම එයාට උපදේශයක් දුන්නා මොබිටෙල් 3G කනෙක්ෂන් එකක් ගන්න. එයාගොල්ලේ 7GB පැකේජ් එක මාසෙට රුපියල් 3200 ගානක් වගේ තමයි අර මාසෙට ගෙවන්නේ. ඇති තරම් කතා කරන්න පුළුවන්. කිසි කරදරයක්වත් නැහැ. මොකද අපි Skype හොඳට මමත් ගෙදර පාවිච්චි කරලා තියෙනවා මොබිටෙල් එකේ. කිසි ගැටලුවක් නැහැ. මේ
මොබිටෙල් එක චොට්ටක් වැඩි වෙන්නේ.
නැහැ. හොඳට වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ලේටන්සි කියන්නේ ඇත්තටම ADSL එකට පොඩ්ඩක් වැඩි. සාමාන්‍ය WiMAX වලට වඩා හර්ෂගේ WiMAX එකට වඩා නම් හොඳට මගේ
ඉන්නේ. මම ඒක මාරු කරා.
කලින් දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ මේ පිට රටින් ඉන්න ගොඩක් අයට ඇතිනේ. ගැතර දැන් ගෙවල් එක වෙනදා අපි ටෙලිෆෝන් වලින් තමයි කතා කරන්නේ. දැන් ගොඩක් දෙනෙක් ඉන්ටර්නෙට් වලට යනවනේ
කතා කරන්නේ. මේමයි මේ දැන් මේක දැන් ADSL වගේ ගෙදර තියෙනාට Skype phone ගන්න බලන්න. Skype phone එකක් කියලා කියන්නේ ඇත්තටම පරිගණකයක් නැතුව Skype call ගන්න පුළුවන් නිකන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. මාත් පාවිච්චි කරලා තියෙනවා රුපියල් 8000කට වගේ මිලකට ගන්නත් පුළුවන්. මේක ඇත්තටම එතකොට තමන්ගේ ස්ටෑන්ඩඩ් ලෑන්ඩ් ලයින් එක සහ Skype දෙක මේකත් එක පාවිච්චි කරන්න පුළුවන්.
කලින් මේක මේ රටක් විදිහට ගත්තොත් හොඳ ට්‍රෙන්ඩ් එකක් නේ.
ඔව් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ ඇත්තටම මේ Skype phones කියන ඒවා මම හිතන්නේ හරි ලේසි නේ. එතකොට ෆෝන් නැති වෙනකොට අග්ගල කාටරි කෝල් ගන්න ඕන. ෆෝන් එක අදලා ගත්තා අග්ගල කතා කරා. ආයි මේක
ඒක විතරක් නේ මං කිව්වේ. දැන් කියන්නේ දැන් ඔය පර්පස් එක උඩම ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්නවා කියන එක.
කියන්නේ
ඕක කතා කරලා විතරක් නවතින්නේ අඩු ගානේ ගෙදර ඉන්න පොඩි එකෙක් හරි අඩු ගානේ ඉන්ටර්නෙට් භාවිත කරන්න පුරුදු වෙනවා නේ.
ඔව් අඩු ගානේ දැන් ADSL මිල ගණන් අඩු කරලා නේ.
ඔච්චර හොඳයි. ඒකත් එතන හොඳ ආරංචියක් තමයි. මේ මම හිතන්නේ ඒක මේ මාරු කරගන්න එක ගැන තාම එච්චර ඒ කියන්නේ
නෑ මාර්තු මාසේ ඉඳන් මාරු කරනවා.
අප්ග්‍රේඩ් කරනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අප්ග්‍රේඩ් ඩවුන්ග්‍රේඩ් චාර්ජ් එකක් ගෙවන්න ඕනේ. ඊට අමතරව බුද්ධික මේගොල්ලෝ යුසර් නේම් මාරු කරනවා. ඒක පැහැදිලිව මතක තියාගන්න. ඔයා පැකේජ් එක අප්ග්‍රේඩ් කරලා එකපාරට වැඩ කරන්නේ නැතුව ගියොත් අනිවාර්යෙන් යුසර් නේම් එක ඒගොල්ලන්ගෙන් අහලා ගන්න. මොකද මේගොල්ලෝ @adsl.lk කියන එක මාරු කරනවා.
දැන් දැනට ADSL 2500 කියන පැකේජ් එක තියෙන එක්කෙනෙක්ට මොකද වෙන්නේ?
ඒක ඇත්තනම් මටත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේක අඩු වෙනවද කියලා මේ අපිටත් තාම බිලක් අහේ නැහැ. මේක
බලන්න
අඩු වෙයිද කියලා. හැබැයි ඒගොල්ලන්ගේ chart එකේ හැටියෙන් නම් ඒගොල්ලන්ගේ site එකේ දාලා දෙන්නේ මේක upgrade down
කරලා අපි කියවලා වැඩි කරන්න බෑනේ
නේ. අඩු කරන්නත් නෑ වගේ මට වෙන විදිහට අපි ඒක කරගත් යුතුයි වගේ. මොකද මිල ගණන් ගෙවි යුතුයි කියලා තමයි site එකේ chart එකේ නම් තියෙන්නේ.
මට ප්‍රශ්නයක් තියෙනවා පොඩි, මේ වෙන ප්‍රශ්නයක්. මේ මම අහලා තියෙනවා දැන් මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගේ වොයිස් කෝල් වොයිස් ඩේ වොයිස් විදිහට යන්නේවා ඉන්ටර්නෙට් හරහා පාස් කරනවා.
ඒක ඇත්තනම් 4th generation ගොඩක් කරලා මොබයිල් වල එන්නේ IP ම තමයි. ඒ කියන්නේ ඇත්තනම මේක දැන් දැනට ඇමරිකාවේ වෙරිසොන් කියන කම්පැනි එක ටෙස්ට් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ ෆෝන් එක Wi-Fi enabled ෆෝන් එක. ඔයා ඒගොල්ලන්ගේ Wi-Fi hotspots කියලා තියෙනවා ගොඩක් cafes වල, එතකොට bus stands වල, එතකොට movie theaters වල. එයා මොබයිල් එක අරන් ගියාම ඇත්තනම් මෙතන මොබයිල් කවරේජ් එක පාවිච්චි කරන්නෙම නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ Wi-Fi network එක. Wi-Fi network එකේදී ඒගොල්ලෝ call එක වැඩ කරන්නේ normal IP call එකක් හැටියට Wi-Fi network එකේදී වැඩ කරනවා. ඔයා Wi-Fi zone එකෙන් පිටට මාරෙනකොට මේගොල්ලෝ ගාන්ට handshake කරලා කියන මාරු කරනවා කියන්නේ Wi-Fi network එක නේ එක්ක ඔයගොල්ලන්ගේ existing 3G network එකට මාරු වෙනවා නැත්නම් වෙන normal p ඒ කියන්නේ normal GSM එකට මාරු වෙනවා. ඉතින් මේ වගේ medium මාරු වෙන එක බව දැන් වාර්ෂ කරනවා. අන්තිමට ෆියුචර් එක නම් මොබයිල් වල IP තමයි.
යම් කාලෙක මේ අනිත් දැන් මොබයිල් ඔපරේටර් වල හැමවත් දැන් ඉන්ටර්නැෂනල් කෝල් ගනිද්දි ඔප්ෂන් දෙකක්
දෙනවා.
හයි ක්වොලිටි එකයි.
ඔව්.
ඒ කියන්නේ වෙනම මුලට මොකක් හරි ඉලක්කමක් දාලා ඩයල් කරන්න කියනවා. ඒකේ ගාන අඩුයි. හැබැයි ක්වොලිටි එක අඩුයි කියලා ඒගොල්ලෝම
කියනවා. ඒ IP. ඔව් දැනට ඇත්තටම හැම මොබයිල් ප්‍රොවයිඩර් නෙමෙයි හැම ටෙලිකමියුනිකේෂන් ප්‍රොවයිඩර්ම කෝල් ටර්මිනේෂන් දැන් කරන්නේ IP. IP කරන නිසා IP සාමාන්‍යයෙන් මේගොල්ලෝ දැන් බෑන්ඩ්විඩ්ත් එකනේ වැය වෙන්නේ මෙතන ගොඩක් වෙලාට මේගොල්ලෝ චීප් කෝල්ස් දෙන එකේ ගොඩක් වෙලාට ක්වොලිටි එක අඩුයි. ඒ කියන්නේ මේගොල්ලෝ පොඩි බෑන්ඩ්විඩ්ත් එක ඇතුළේ ගොඩක් වොයිස් කෝල්ස් ගන්නවා. එතකොට මොකද මේගොල්ලෝ බෑන්ඩ්විඩ්ත් එකේ efficiency පාවිච්චි කරන මේ මුළු බෑන්ඩ්විඩ්ත් එකම. එතකොට දැන් අර ටිකක් high grade quality එකක් කියලා කියන්නේ මේගොල්ලෝ බෑන්ඩ්විඩ්ත් එක ටිකක් වැඩිපුර වට දෙනවා. එතකොට වොයිස් ක්වොලිටි එක හොඳයි. උනාට ගාන වැඩි. මොකද එයා මේගොල්ලෝ එක ඒ කියන්නේ 1 MB එකක් ඇතුළත යන කෝල් ප්‍රමාණය මේගොල්ලෝ limit කරලා තියෙනවා.
දැන් කියන්නේ මම ලංකාවේ ඉඳන් ඇමරිකාට කෝල් එකක් ගත්තොත් ඒගොල්ලෝ IP හරහා යවනවා ඒක මගේ වොයිස්.
ඔව් වොයිස් එක දැන් IP වලින් තමයි කන්වර්ට්
වෙන්නේ. IP වලින් යවනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ බෑන්ඩ්විඩ්ත් ක්වොලිටි දෙකක් තියෙනවානේ.
ඔව්.
ඒ කියන්නේ එයාගේ efficient බෑන්ඩ්විඩ්ත් එක ගණන් වැඩි.
ඔව් ඒ කියන්නේ මෙහෙමයි බුද්ධික දැන් අපි නම් උදාහරණයක් ගත්තොත් වොයිස් කෝල් 10ක් යවන්න පුළුවන් කියලා ගමු 1 MB එකදී. මේගොල්ලෝ කරන්නේ අඩුවෙන් යවන එකට මේකට 15ක් විතර ඔබනවා. එතකොට වෙන්නේ මේගොල්ලෝ දැන් ගොඩක් වෙලාට ඩේටා අපි දැන් අපි හිතුවට මේක මේ එක දිගට යනවා කියලා මේවා ස්විචින් නේ.
ඔව්.
ඒක ඒ කියන්නේ පැකට් ස්විචින් වගේ තමයි ගොඩක් වෙලාට වෙන්නේ. ඒ කියන්නේ පැකට් ඒක ටයිම් ස්විචින් එකක් වෙන්නේ. එතකොට දැන් එක වෙලාවකදී එක යන හැමෝම එක දිගට කතා වෙන්න තියෙනවා. ඒ වගේ 1 MB එකට දාලා දෙනවා. නමුත් මේකලේ ප්‍රීමියර් ක්වොලිටි එකට ගියොත් එහෙම මේගොල්ලෝ කරන්නේ අර හොඳ බෑන්ඩ්විඩ්ත් එකක් ඇතුළත යන හොඳ කෝඩෙක්ස් පාවිච්චි. මොකද මේ වොයිස් කෝඩෙක්ස් තියෙනවානේ. එක වොයිස් කම්ප්‍රෙෂන් කරන කෝඩ්ස් තියෙනවා. ටිකක් බෑන්ඩ්විඩ්ත් වැඩියෙන් ගිහිල්ලා ක්වොලිටි තියෙනවා තියෙනවා. බෑන්ඩ්විඩ්ත් අඩුවෙන් ගිහිල්ලා ක්වොලිටි අඩු වෙනවා තියෙනවා. එතකොට අර ටිකක් අර ප්‍රතිගාම මේගොල්ලෝ බෑ දැන් අර 1 MB එකේ කෝල් 10 විතරයි යවන්නේ ඊට වැඩියෙන් යවන්නේ. ඒ වගේ දේවල් තමයි කරලා ටිකක් කෝල් එකේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරනවා.
ඔව් ඒ වගේම කාලින් මේ VoIP වල තියෙන පොඩි ගැටලුවක් තමයි මේ ඩිලේ එකක් තියෙනවානේ.
ඔව් VoIP ගොඩක් වෙලාට ඩිලේ තියෙන මේ සැටලයිට් හරහා කරන කට්ටියට තමයි මේ ගැටලුව තියෙන්නේ. මොකද VoIP කරනකොට මස්ට් එකක් තමයි end to end delay එක මිලිසෙකන්ඩ්ස් 500ට අඩු විය යුතුයි කියන එක. ඒ කියන්නේ VoIP ටර්මිනේට් වෙන end එක ඊට වඩා වැඩි වුණොත් එහෙම delay එකක් තියනවා කියලා තේරෙනවා. ඉතින් ගොඩක් දැනට මොබයිල් ඔපරේටර්ස්ලා ඒ කියන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් පාවිච්චි කරන නැහැ මේ ගොඩක් මේවා ටර්මිනේට් කරන්නේ සැටලයිට් එක. සැටලයිට් කියන්නේ දැනට delay වැඩිම ක්‍රමයක්.
ඔව්. මම දැකලා තියෙනවා සමහරවිට තප්පර 3-4 delay තියෙනවා.
ඔව්. ඒ ගොඩක් වෙලාට එන්නේ ඒගොල්ලන් පාවිච්චි කරන කෝඩෙක් සහ ක්වොලිටි ගොඩක්
බෑ. ඒක ගොඩක් බලපානේ දැන් අපි මෙහෙ ඉඳන් කෝල් එකක් ගන්නකොට නෙමෙයි අපිට එන ඉන්ටර්නැෂනල් කෝල් තියෙනවා ඒවා ගොඩක් වෙලාවට මේ ඉලීගල් විදිහට ටර්මිනේට් කරන ඒවා තියෙනවා නේද මේ.
ඔව් ඇත්තටම
ඒ වැඩි ඩිලේ එක තියෙනවා
ගොඩක්. ඒ වැඩි ඩිලේ එක තියෙනවා මොකද ඒවා ගොඩක් බෑන්ඩ්විඩ්ත් නැහැ සමහර ඒවා DSL වල වැඩ කරන්නේ සමහර ඒවා ලීස් ලයින් 60 සාමාන්‍යයෙන් උදාහරණ සාමාන්‍යයෙන් කිව්වොත් එහෙනම් 64K ලීස් ලයින් එක Cisco නම් පාවිච්චි කරන්නේ වොයිස් channel 4ක් සාමාන්‍යයෙන් යවන්න පුළුවන්.
ඔව් මගේ ප්‍රශ්නේ පිළිතුරු ලැබුණා.
ඔව් දැන් හර්ෂත් ප්‍රශ්න අහනවා දැන් ටෙක් කතාවට ප්‍රශ්න මදි නැහැ මොන තරම් තියෙනවා.
ඊළඟට මේ
මොනාරි කහර්ෂ මේ කරේ නැද්ද මේ දවස්වල ඉන්ට්‍රස්ටිං වැඩක් කියලා. පරිගණක කම්පියුටර් එකක් හදන්න යනවා කියලා ආරංචි.
ඒ නෑ ඒ මගේ යාළුවෙක්ට මම මේ ළඟදී මේ කොටේෂන් දෙක තුනක් ගන්න ගියා මේ යුනිටි ප්ලාසා එකේ අපේ අඳුරන මේ කඩවල් දෙක තුනකින්. දැන් මේ ගොඩක් ගණන් අඩු වෙලා.
ඔව් දැන් ගඩන් අඩුවලා කියන්නේ බඩු විකිරෙන්නේ නැති ඉඳා බඩුවල ගණන් අඩුවලා තියෙන නෑ ඇත්තට hina වෙන්න දෙයක් නෙමෙයි මේක මේ ලෝකෙම වෙලා තියෙන දෙයක්
හැබැයි ඒගොල්ලෝ නම් කිව්වේ මේ විකිණීම වැඩි වෙලා නිසා සමහර භාණ්ඩවල ගාණ අඩු වෙලා තියෙනවා
කියලා බොරුද දැන් එහෙම නෙමෙයි දැන් උදාහරණයක් ගත්තොත් මම මේ ලැප්ටොප් සගයක් බැලුවා 150,000 වගේ තීච්ච ඒවා මේ ලංකාවේ නෙමෙයි පිටරට පොඩ්ඩක් චෙක් කරලා බලන 150,000 වගේ තිබ්බ ලැප්ටොප් 90,000 විතර අඩු වෙලා තියෙනවා ඉතින් මේ ඇයි කියලා හොයලා බලනකොට ගොඩක් වෙලාවට මම විකිණෙන්නේ තියෙන මේගොල්ලෝ මේවා කොස්ට් ප්‍රයිස් වලට කිට් වෙන වගේ දෙනවා කියලා තමයි දැන් කියන්නේ
ඒකම කලින්ද දැන් මේ කම්පියුටර් ගැන කතා කරපින්ද මේ ප්‍රොසෙසර් ගැන පොඩ්ඩක් කතා කරත් හොඳයිනේ පහුගිය සතියේ නැත්නම් මේ සතියේ මේ අපේ යාළුවෙකුත් ගත්තනේ AMD ප්‍රොසෙසර් එකක් තියෙන
එකක් කියන්නේ AMD quad core එකක්
හදුවා මේ ඒක
ඇත්තටම AMD quad core කියන නම මොකද්ද ඒගොල්ලෝ Phenom
නෑ මන්ද මං ඉච්චර ප්‍රොසෙසර් නම් ගැන නම් දන්නේ
නැහැ
අපේ ඇදගෙන ලොකීම නැහැ
මේ පහුගිය කාලේ තිබුණා AMD වලට එච්චර Intel විතර නමක් තිබුණේ නැහනේ පොඩි කට්ටියගෙන සැකයක් එහෙම තිබුණා මේ AMD රත් වෙනවා වැඩි.
ඔව් ඒක නම් සම්පූර්ණ බොරුවක් නේ දැන්.
AMD වල බුද්ධික ඔය ගැටලුව තිබ්බේ අපි අර 233 පාවිච්චි කරන කාලේ.
ගොඩාක් ඉස්සර.
ඒ කියන්නේ AMD
ඒ කටකතාව දිගටම
ආවා. AMD මුලින්ම ඇත්තනම මාකට් වලට ආවේ alternative CPU එකක් කියලා. ඒ කියන්නේ කම්පියුටර් එක Intel වලදී upgrade කරන්න බැරි තැනට ආවම AMD processor එකක් ඒගොල්ලෝ දෙනවා. මේක ඊට වඩා අප්ග්‍රේඩ් කරන්න පුළුවන් එන්න. මගේ තිබ්බේ වගේ මගේ ඒ කියන්නේ පරිගණකයක් මේක මේ AMD එකක් 150 plus කියලා කියන්නේ. 133 තමයි ස්පීඩ් එක. ඒ වුණාට Intel ගහුවනම් මේ motherboard එක මට ගහන්න පුළුවන් 120 වෙනකම් විතරයි.
ඒ අරක ඕවර්ක්ලොක් කරලාද ඒ කියන්නේ?
ඒගොල්ලෝ බස් ස්පීඩ් එක වැඩි ඒ කියන්නේ හදලා වැඩි කරලා ඕවර්ක්ලොක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඒ දවස්වල මේ process ටික රත් වුණා. ඕක දැන් ඇත්තටම ඇත්ලන් වගේ එන කාලෙත් ඔය රත් වෙන කතාව තිබ්බා. efficient cooling නැත්තම් මේක ප්‍රශ්නයක් එනවා. මොකද දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ ලංකාවේදී උනේ මේ AM coolers දාන ඒවා මේ ඇත්තටම හරියටම මේ quality එකෙන් අඩු coolers තමයි දාන්නේ. එතකොට ඉතින් මේ රත් වෙන ගතිය තියෙනවා. දැන් නැටියක් හොඳ coolers motherboards එමේ නැහින්දා AMD වල මන්නම් පෞද්ගලිකව කිසිම ගැටලුවක් දැකල නැහැ.
හරිද මේ gaming වලදී මොන හරි විශේෂ වාසියක් තියෙනවද AMD පාවිච්චි කිරීමේ?
3D now වගේ වෙන් ගොඩක් තියෙනවා නේ.
මේ හැබැයි processor සම්බන්ධයෙන් නම් හැබැයි මම එච්චරම කියන දන්නේ AMD ගැන Intel තමයි ඉතින් ගොඩක් අය නම කිව්ව හැටි ගන්නවනේ මම අහලා තියෙනවා AMD වල අපි ගෙවන ගානට Intel එකකට වඩා ස්පීඩ් එක ගන්න පුළුවන් කියලා AMD processor එකකින් ඒ කියන්නේ අපි ගෙවන ගානට ඊට වඩා හොඳ ස්පීඩ් එකක්
ගන්න ඒක හර්ෂ මෙහෙම දෙයක්ත් තියෙනවා Intel වල ඇත්තටම ඇතුලේ තියෙනවා mechanisms ගොඩක් processor එක protect කරන්න එකක් තමයි මේ heat වෙනකොට processor එකේ clock අඩු කරන ඒ වගේ ඒක ඇත්තටම කරලා තියෙන මේ ඒ කියන්නේ ප්‍රොසෙසර් එකේ සිකියුරි සේෆ්ටි එකට ඒ කියන්නේ හීට් වෙනවා නම් ප්‍රොසෙසර් එක ඒ කියන්නේ මාකර ප්‍රශ්න ඇති අපි
හොමස් අඩු කරනවානේ
ප්‍රොහොමස් අඩු කරලා මැෂින් එක ස්ලෝ කරලා බැරි වුණාම ෂට් ඩවුන් කරනවා ඉතින් මේවා හදලා තියෙන්නේ ගොඩක් වෙලාවට ඒ කියන්නේ වෙන්න තියෙන ඩැමේජස් අඩු කරන්න දැන් ඒ වුණාට දැන් AMD වල ඔයගේ නෑ කොච්චර රත් වුණත් AMD CPU එකේ ක්ලොක් එක අඩු වෙන්නේ නෑ
ඒ වගේ මෙකැනිසම්ස් අඩු කරලා තියෙනවා.
ඒ වගේ ඒ අඩු කළ නිසා මිනිස්සුන්ට තේරෙනවා දැන් මැෂින් එක කොච්චර හෙන ගහනවා කියලා රත් වෙනත් අර පර්ෆෝමන්ස් කියන ඒවා අඩු වෙනවා. මොකද මගේ යාළුවෙක් ඉන්නවා ඒ එයා හැමතිස්සෙම කම්ප්ලේන් කරනවා මගේ බලන්නකෝ දැන් මේ ලැප්ටොප් එකේ වද දැන් 1.2 වලට ගියා දැන් ඔන්න 1.1 වෙලා දැන් ඔන්න 1 ගිග් වලට යන්නේ මොකද මේ කියලා. ඒ වෙන්නේ ඇත්තටම CPU එක රත් වෙන efficiency cooling නැති වෙනා නම් එයා කරන්නේ CPU එකේ ක්ලොක් එක අඩු කරලා අර හීට් එක ඇත්තටම එයා බලන කන්ට්‍රෝල් කරගන්න මැනේජබල් මට්ටමකට තියාගන්න පුළුවන් දෙයක්.
ඒක තමයි
AMD වලදී මේ වැඩේ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට ඕන තරම් රත් වුණාට වැඩ ගන්න.
ඒක තමයි Intel තියෙන කැටි ගොඩක් කියන්නේ රත් වෙන slow වෙනවා කියලා.
ඔව් රත් වෙන slow වෙනවා කියන එක ඒක ඇත්තටම තමන්ගේ වරදක් efficient cooling දාලා නැහැ machine එක.
ඔව් gaming වලට නම් ගොඩක් gaming කරන අය ඉතින් කියන්නේ process එක මොන වුණත් හොඳම cooling system එකක් තියාගන්න ඕනේ.
ඔව්
water cooling වගේ. ඉතින් එතකොට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ cooling සම්බන්ධයෙන් ඕන තරම්
මම මේ ළඟදී දැක්කා මේ එක YouTube video එකක් ඒ hydrogen වලින් cool කරනවා.
ඔව්. මේ එක එක දැන් හුඟක් තියෙනවා නේ liquid nitrogen.
Liquid nitrogen නේද?
ඔව්. ඒක තමයි හොඳම cooling system එක.
නම මෙයා දාලා ඒ වගේ cool කරන ඒවා තියෙනවා.
ඒ කවදාවත් කොහොමඩවත් මරත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ
බුද්ධික computer එකේ hard disk එකක් ගන්න එහෙම නැද්ද?
මම ගත්තනේ SSL එකක්
ගත්තා. 1 terabyte තියෙන රුපියල් 15,000 නේ.
ඔව් මම දැක්ක 1 terabyte ඇවිල්ලා තියෙනවා ලංකාවට.
ගමුද අපි 1 terabyte බුද්ධි ගත්තන මොකද නැත්නම් ටෙක් අත edit කරන්න බැරි නෑ කම්පියුටරේ මොකද megabyte 50කට දා copy කරන්න ඉඩ නැහැ ඒක hard disk එක ගාක්ක.
gigabyte ගණන් යන්නේ මේක.
ඊළඟ ප්‍රශ්නේ තමයි බුද්ධික.
ගලින් මේ ඊළඟට අහලා තිනෝ මේ බුද්ධික කියලා එක්කෙනෙක් තමයි ගහලා තින්නේ. එයා කියලා දින මේ PayPal account එකක් ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඒක භාවිතා කරන්න මොනවද
කියලා. ගිය සතිය කතා කරන්නේ අපි.
ගිය සතිය ඇත්තටම අපි අර මේ පිරමීඩ ආකාර ගන්න දෙනු ගැන කතා කරනකොට PayPal ගැන
අපිට ටිකක් කියුවා නේද? කියන්නේ PayPal වලින් සල්ලි වැඩි
කොහොමද කියලා. ලිමිට් දරක් දුන්නේ නැනේ. මොකද්ද බුද්ධික PayPal
කියන්නේ? ඇත්තටම PayPal කියන්නේ මේ අපි ගණ දෙනු වලට භාවිතා කරන්න පුළුවන් මේ තුන්වෙනි පාර්ශවයක් නේ.
ඔව්. ඒ කියන්නේ මේ අපිට මුදල් ගෙවීම සහ ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් එක තැන. හැබැයි මේකේ ගෙවීම සහ ලබා ගැනීම කරන්න මුදල් ඒකට ලබා දීමට අපිට PayPal වලින් ක්‍රම කීපයක් ලබා දීලා දෙන එකක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක මගින් ගෙවන්න පුළුවන්. නැත්තම් Tamanට ගෙවන කෙනා ක්‍රෙඩිට් කාඩ් එක මැසින් ගෙවන මුදල් ලබා ගන්න පුළුවන්. නැත්තම් බැංක් account එකක් එක පිටරට ඉන්න කෙනෙක්ට නම් ඒක link කරගන්න පුළුවන්. දැන් මොකද ලංකාවේදී නම් ওই පහසුකම නෑ ඇත්තටම අපිට. එකම එක ඔප්ෂන්, ඒ කියන්නේ ඔප්ෂන් එක අපිට තියෙන අපිට PayPal තව ගිණුමක් තියෙන කෙනෙක්ට මුදල් ගෙවීමේ හැකියාව දෙන තමන්ගේ ක්‍රෙඩිට් පත භාවිත කරලා. ඒ ඇරෙන්න අපිට මුදල් ලබා ගැනීම ලංකාවේදී නැති නිසා අනිත්‍යව ගැන කතා කරලා තේරුමක් නැති වෙයි
කියලා. ඒ වගේම ගාලින් මේ PayPal අර account types තියෙනවානේ. Personal account, business account, ඒ වගේ කියලා. ඒ වගේම personal account එකේදී නම් අපිට ගෙවීම කරන්න විතරයි පුළුවන්. ගේම් ලබා ගන්න මං හිතන්නේ
මොකද බිස්නස් account එක කරේත් ලංකාවට නම් නෑ බුද්ධික. මට තියෙන බිස්නස් account එක ඒ වුණාට ලංකාවට
මම හිතන්නේ අපි ගිය සතියේ දෝගෙන කතා කරන්නේ.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධික? අපි ඊළඟ එකට යමු නේද?
ඊටම කලින් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ Skype වලින් අහපු එකක්. එයා කියලා තියෙනවා මේ
Windows එකේ
Windows Vista 32 bit edition එක කියලා දිනවා. එයා install කරලා තින්නේ. ඒකේ taskbar එකේදී thumbnail preview එක එන්නේ නැහැ කියලා. ඒ කියන්නේ එහෙනම් ඒක software එක minimize කරාම ඒක උට mouse එක ගෙනියනකොට මේක preview එකක් එනවනේ. ඒක තමයි නෑ කියන්නේ.
ඔව් ඒක ඇත්තටම මගේ කියන්නේත් නෑ. ඒකට හේතුව තමයි මේ තමන්ගේ පරිගණකයේ graphic card එකේ performance අනුව තමයි ඒක තීරණය කරන්නේ Vista විසින් මේ ඒ features ලබා දෙනවද කියලා. Aero වගේ team එක enable වුනේ නැත්නම් ඒක පෙන්වන්නේ නෑ බුද්ධික.
කලින් සමහර විට මේකට මේ රෙජිස්ට්‍රේ හැක් එකක් වගේ තියෙන්න පුළුවන් නේද?
පොඩ්ඩක් ඔයලා බලන්න. ඔයලා බලුවේ නෑ
බුද්ධික. අපි ඇතර මේ ප්‍රෝග්‍රෑම් එක දාන කොට අපිට මොනව හරි හම්බුනොත් අපි link කරමුනේ.
ඒ කියන්නේ Vista බලනවා මේ graphic card එකේ තියෙන clock speed එකයි memory එකයි
පුළුවන්. overall score එකක් දීලා කියනවා මේකේ error run කරන්න පුළුවන්ද බැරිද ඒ වගේ කියලා. ඒක ගොඩක් වෙලාට ඒක සමහරලාට මේ graphic card එකේ drivers හරියට නැත්නම් ඒ වුණත් මේ වගේ score එක අඩු වෙලා මේවා disable වෙලා යන්න පුළුවන්.
ඔව් හොඳම Vista දාන නම් හොඳම දේ තමයි
හොඳ
graphic card එකක් තියාගන්න.
ඔව්.
තව ප්‍රශ්නයක් අහලා දිනා ඇත්තටම අපෙන් එයා අහලා දින්නේ Windows XP install කරලා දිනවා. ඒ කියන්නේ Ubuntu install කරලා දිනවා dual booting තියෙන්නේ. ඒකෙදි Ubuntu පාවිච්චි කරනකොට virus infect වෙච්ච මොනවා හරි files ඇවිල්ලා ඒක Windows activate වෙද්දී virus එක execute වෙලා infect වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම දෙවෙනි කොටස විදියට අහලා දිනවා යා XP තියෙද්දි Ubuntu විතරක් අයින් කරන්නේ කොහොමද කියලා. ඒක ඕනේ නැහැ කියලා හිතනවා. අයින් uninstall කරලා දාන්නේ කොහොමද කියලා.
පළවෙනි එකට උත්තර දෙනවා නම් එයා Ubuntu වල boot කරලා USB එකක් දාලා ඒකේ virus එකක් තියෙනවා. Ubuntu වලදි Windows virus එකක් නෑ. ඒක run වෙන්නේ execute වෙලා කොහෙටක්ව copy වෙන්නේ කිසිම දෙයක් වෙන්නේ නෑ. නමුත් ඔයා ඒ තියෙන files වාගේ machine එකට copy කරලා Linux වල ඉඳන් Windows boot කර වෙලාවේදී Windows වලදී file access කරොත් ඒ ෆයිල් එක වාගේ කම්පියුටරේට ඉන්ෆෙක්ට්
වෙනවා. මම දැන දැනුයි ක්‍රොස් ප්ලැට්ෆෝම් වෛරසස් තාම හදලා නැහැ නේද?
සමහර ඒවා දැකලා තියෙනවා මන් තියෙන. ඒ ගොඩක් ඒවා ස්ක්‍රිප්ටින් වලින් තියෙනවා තියෙන එක එක.
ඔව්. ඔය වගේ මේ එයාට කියන්න තියෙන්නේ මේ වෛරස් එකක් ඉන්ෆෙක්ට් වෙනකොට, ඒ කියන්නේ වෛරස් එක රිප්ලිකේට් වෙන්න නම් ඒක එක්සිකියුට් වෙන්න ඕනේ. ඒක දැන් Windows වලට ලියපු වෛරස් එකක් නම් ඒක Ubuntu වලදී එක්සිකියුට් වෙන්නේ
නැහැ. Ubuntu හෝ Mac වල
වෛරස් එකකින් රිප්ලිකේට් වෙවි යන්නේ. ඒත් ඉන්ෆෙක්ට් වෙච්ච ෆයිල් එකක් කොපි කරලා තියලා ඒක Windows partition එකකට කොපි කරලා තිබුණොත් එහෙම Windows boot කරපු වෙලාවක ඒ ෆයිල් එක එයා execute කරොත්
ඒක
activate වෙන්න පුළුවන් වෛරස්
එකනේ. ආ ඊළඟ එයාගේ අනිත් ප්‍රශ්නේ තමයි Ubuntu අයින් කරන්න කොහොමද? හරි පහසුයි. ඔයාට කරන් තියෙන Windows වලින් boot කරලා ඔයාගේ computer එකේ මම හිතන්නේ XP නම් තියෙන්නේ control panel එකට ගිහිල්ලා administrative tools වල ගිහිල්ලා computer management වලද disk එක ගිහිල්ලා ඔයාගේ disk එකේ unknown partition types කියලා පෙන්නයි. ඒ partitions ටික මකල් දැම්මම නම් Ubuntu machine එකෙන් අයින් වෙනවා. හැබැයි ඔයා ඊට පස්සේ reboot කරපු ගමන් grub කියලා ඇවිල්ලා නවති. එතකොට
එතන කියන්නේ බූට් ලෝඩර් එක අයින් වෙන්නේ නැහැ නේ
පාටියෙන් බූට් ලෝඩර් එක අයින් වෙන්නේ නැහැ ඒනට බූට් ලෝඩර් එකෙන් ඔයාට බූට් වෙන්නේ නැහැ එතකොට මේක හදාගන්න හරි පහසුයි ආගේ XP නම් තියෙන XP CD එක දාලා XP වල R recover mode කියලා එකක් තියෙනවා recover mode එකට ගිහිල්ලා recover mode එකේ R කියලා ගහලා ඊට පස්සේ ඔයාට නිකන් command line prompt එකට ඒ password එක ආයෝ ආගේ administrative ඒක ලබා දෙන්න ඒ ලබා දුන්නා prompt එකට මෙතන පළවෙනියෙන් ගහන්න ඕනවා fix mbr කියලා. එතකොට මේකේ master boot record එක මෙයා හදනවා.
ඊට පස්සේ
windows වල ඊට පස්සේ fix
boot windows default mbr එක මේ
replace කරනවා. replace කරනවා linux වලින් වෙනස් කරපුවා. ඊට පස්සේ fix boot කියලා ගවන boot loader එක යා ettdlr එක ලස්සන්ට හදලා යා boot ini එක කරගෙන ඒක boot වෙන හදනවා. ඊට පස්සේ වාට දින එතන exit කියලා ගවන machine එක reboot වෙලා ගන්නට කිසි ප්‍රශ්න නැතුව windows වලට එයි.
ඔව් ඒක uninstall කිරීමක් කියන්නේ අර අපි add remove programs වලින් කරනවා වගේ නෙමෙයි උනාට ඒ වගේම කරගන්න පුළුවන්. ඔව්
partition එක මකල් දාන්න එක තමයි තියෙන්නේ මතක තියාගන්න හරි partition ටික මකන්න. හැබැයි Mac වල පස්සේ වගේ data මොන හරි Ubuntu වල තිබ්බා නම් ඒ data ත් නැති වෙනවා.
ඔව් ඒ වගේම දැන් partition Mac වහම එයාට ඒ free space එකෙන් අලුත් partition create කරගන්න පුළුවන් නේ. Windows boot කරගත්තාම
ඊට පස්සේ Windows වලට එයාට ඒ space එක පාවිච්චි
කරන්න පුළුවන්.
කලින්ග මේ
ප්‍රශ්න පොමණ
ඔව් ප්‍රශ්න නම් එච්චරයි අද ඉතින් අපි තුන්දෙනා විතරයි නේ තිලින් අපේ ලෙඩ වෙලා අනිත් දෙනාට කරන්ට් එක නැහැ නේ
ඔව් දැන් නම් කරන්ට් එක නැද්ද මලින් අලුත් කම්පියුටර් එකක් තරන් නිසා මලින්තර මේ දවස්වල ටෙක් කතා මතකත් නැහැ
ඔව්
ඒකේ යා බූට් කරන හතරක් දාලා කියලා තමයි ආරංචිය
ටෙක් නිව්ස් උත්
යා ඒකට Windows XP ඉන්ස්ටෝල් කරලා තියෙනවා Vista ඉන්ස්ටෝල් කරලා තියෙනවා කිව්වා Mac ඉන්ස්ටෝල් කරලා තියෙනවා කිව්වා ඊට පස්සේ තව මොකද්ද එයාගේ අලු මින් පිස්සනින්ද මින්ටු තින්ස්ටෝ කරලා තියෙනවා
නේද ඒකට දෙන වදවල හැටියට අර පරණෙක් ගන්නට වෙයි නේද
මටත් හිතෙනවා මන්න හිතෙනවා මොකටද මෙච්චර කියලා
හතරේ මෙකසරේ වැඩ කරනවා
මට මේ DNAගේ තියෙන ටිකත් පාවිච්චි කරගෙන බරව තව තවත් මලින්තර ඇත්තන පරිගණකයේ අවශ්‍ය වැඩ කරන්න නැන්නේ මලින්තර ගී කෙනෙක් නිසා පරිගණක යතක ගා ඒක වෙනස් කර කර ඒක තියෙන ඒවා මෙහෙට කරනවා නිසා අපිට නම් ඕනේ මෙතන ඇල්ල ඊමේල් ටික බලලා මේක වැඩක් තියෙනවා මම අකර වැඩේ කළා ඩොකියුමන්ට් ටික ටයිප් කරගන්න තමයි අපිට නම් පරිගණක
ඕ දැන් අපි මේක දැම්මම බණී නේද අපිට
ආරේ මන්නේ
මම හිතන්නේ මලින්තත් කමෙන්ට් දාලා බණී
අපිට මේ මම මේක කිව්ව පත්තරේ දැම්ම කියලා මලින්ද හදලා දෙන්නේ AMD එකත් Intel එකත් බුද්ධිකම්
Intel නේ
Intel නේ ඔව් අපේ මේ
දසුන් තමයි AMD
තමයි AMD එකක් හදුවේ නේද
Intel Quad Core එකක් දරන තියෙන්නේ
අනේ මන්ද මන්නම් ඇහුවෙත් නෑ මට මේ තියෙන කෝ එකේ ස්පීඩ් එකකින් කරගන්න දෙයක් නැද තව තව තුනක් ආවම මොනා කරගන්නද කියලා හිතා ගන්න බැරුව ප්‍රශ්නයක් තියෙන්නේ
එහෙනම් අපේ තිල්නලත් ඉතින් ඉක්මන්තු වේ ප්‍රාර්ථනා කරමුනේ
ඔය තිල්නට ඇත්තට මෙන්න ආසාවක් තිබ්බත් තිල්නට පොඩි ගෙදර අය කියලා දින එන්න එපා කියලා ඒකයි ප්‍රශ්නේ මොකද ඇත්තටම අපි නංගි ඉතින් ගෙවල් වෙන දැන් ඔයන එක නවත්තලා ගොඩක් කල් ඉන්නනේ බුද්ධික
ඔව්
මට මේ මතක්ුනේ මේ ළඟදී මම දැක්ක ෆ්ලිකර් සයිට් එකේ හැමදාම තිබේ ෆොටෝග්‍රැෆි වලටනේ ෆොටෝස් අප්ලෝඩ් කරනනේ ඒගොල්ලෝ දැන් මාස කිහිපයකට කලින් දැම වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ෆීචර් එකක් ඒ හැබැයි ඒක තිබ්බේ අර ගෙවීමක් කරලා ලබා ගන්න මෙම්බර්ස්ට විතරයි දැන් අලුතෙන් ඒක හැම මෙම්බර්ට ෆ්‍රී අපි වගේ දුප්පත් අයට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඕනෙම කෙනෙක්ට වීඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක HD mode එකක් දීලා තියෙනවා.
ඕකේ ස්පේස් ලිමිට් එකක් තියෙනවද හර්ෂ? මොකද ෆ්ලිකර් වල හැමදෙසෙම හැමදේනම ස්පේස් ලිමිට් එකක් තියෙනවා.
ඔව් ෆ්‍රී යූසර් කෙනෙක්ට නම් පික්චර්ස් වලට ස්පේස් ලිමිට් එකක් නෙමෙයි තියෙන්නේ. අන්තිම පික්චර්ස් 100 විතරයි පෙන්වන්නේ.
ඔව්.
මම හිතන්නේ වීඩියෝ වලට නම් ස්පේස් ලිමිට් එකක් නැහැ.
ඔව්. හර්ෂ දැන් ඒක දාන වීඩියෝ බලන්න කොහොමද? හොඳ ප්ලේයර් එකක් තියෙනවද?
YouTube එක ගොඩක් හොඳයි ඒ ප්ලේයර් එක. අනිත් එක ගොඩක් ක්වොලිටි වැඩි. මොකද ඒගොල්ලෝ ක්වොලිටි කියන්නේ වැඩන්ද YouTube එකෙන් බලන්නේ අප්ලෝඩ් කරන එක
නිසා. YouTube උත් දැන් HD වලින් තියෙනවා.
ඔව් HD වලින් තියෙන්නේ. මේක ගොඩක් මේ මේක يعني Flickr වල ඉන්න මේ පාවිච්චි කරන කට්ටිය ගොඩක් ෆොටෝග්‍රැෆර්ස්ලා, ඒතර වීඩියෝග්‍රැෆර්ස්ලා ඒ වගේ පොඩ්ඩක් ඒක වෘත්තිමය වට්ටමින් කරන අය තමයි පාවිච්චි කරන්නේ.
මම ෆොටෝ ෂෙයරින් එච්චරම පාවිදා කරන්නේ නැහැ. ඒ වුණාට මේ පිකාසා වෙබ් මම හිතන්නේ මේ මට ලේසි ගොඩක් මේ වැඩ කරන්නේ
1GB විතරයි නේද?
ඔව් පිකාසා ස්පේස් ලිමිටේෂන් නැති.
ඔව් ඒක හොඳයි. ඒ වුණාට ඒක බලන්න ගියාම මම හරි ලේසි නේ.
මට නම් කරදරයි.
ඉතින් ඔය කොයි එකක් දැන් දාන්නේ Facebook එකේ ඉන්නේ තවත් ඉතින්
මොකද දැන් මම
ඒක දාන්න ෆොටෝ එකක් දිනා Facebook එකට දැම්මම
මන්නම්
ගොඩක් වෙලාට මේ මට ওই සයිට් වල තියෙන දේ නැත්නම් මේ ඉන්ටරැක්ටිව් ගතිය ගොඩක් මදි නිකන් ෆොටෝ ටික දැම්මා කියලා දැම්ම දන්නේ නැහැ කවුරුත් දැම්මද කියලා. Facebook කියවන්නේ මේ අද දැන් මම අර
බේ
ඔව් දන්නවනේ මගේ බේට් ටික අරන් ෆොටෝ එකක් දැම්ම විතරයි
අයියෝ
කමෙන්ට් 40ක් 50ක්
මේකනේ ඉතින් බේට් ටික දාලා නිකන්
කියන ගමන් කරා වගේනේ ඒකට notification
බේට් ටික දීලා කියන
ගමන් ඇවිල්ලා බයිනවා මේ මොකද්ද මේ ස්පෑම් කරනවානේ කියලා බලනකොට මේ අර කමෙන්ට් දාන වාර එක ගැන හරියට
මැසේජ් එකක් නෑ මේකනේ ප්‍රශ්නේ බේට් ටික දාලා නිකන් ඉඳන් ගමන් අපිව ටැග් කරලානේ බේට් වගේට
නෑ ඉතින්
ඒකෙන් තමයි මට මේල් එන්න ගත්තේ.
ඉතින් කරන්න දෙයක්වත් නෑ ඇත්තටම මේ ඒ වගේ දෙයක් කර කර ගෙදරට
ගොඩක් අය වැඩේ කරනවා Facebook එකේ. ඒ කුරුල්ලෝ ටිකක් හිටියොත් කුරුල්ලොන්ගට ටැග්
කරනවා යාළුවෝ. අපි එකතරාක් කවුරු හරි එකෙක් මේ එළුව ටිකකට ටැග් කරලා තියෙනවා.
ඒ වගේ ගොඩක් හොඳ වැඩ කරන්න
පුළුවන්. අපි දනිෂ්ක වවුල ටිකකට ටැග් කරලා තිබ්බා. ඔය වගේ එක එක
Facebook වල මම එකපාරක් කියවුවා කොහෙද මේ Flickr තමයි ලෝකේ තියෙන වැඩියෙන්ම ඔය පින්තූර මේ ෆොටෝස් අප්ලෝඩ් කරන සයිට් එක. හැබැයි ස්ටැට්ස් අරන් බලපුවම මේ එකම ගිය ඒ අවුරුද්දක වැඩියම ලෝකෙ පික්චර් අප්ලෝඩ් කරන්නේ දැන් Facebook එකට. Flickr පල්ලෙහාට ඇවිල්ලා.
ඔව් මගේ දැන් ඔක්කොම ෆොටෝ මම දාන්නේ Facebook එකට හරි ලේසියෙන්. මොකද දැන් Facebook එකේ ෆොටෝ අප්ලෝඩ් එකේ තිබ්බ අර ගැටලු ගොඩක් හරි ගිහලා දැන් ඇත්තටම දාපු ගමන් අප්ලෝඩ් වෙනවා. ඒක ලොකු දෙයක් කියලා කියනවනේ. හැබැයි මේ ළඟදී පොඩි ලොකු ප්‍රයිවසි ඉෂුව එකක් ආවා. මොකද Facebook එකට අප්ලෝඩ් කරන හැම එකකම අයිතිය Facebook එකේ ඇයිද කියලා. ඒක අපිට අයිති නැහැ කියලා. ඒක නිසා ලොකු හාහුවක් ඇවිල්ලා මේ අර ප්‍රොෆෙෂනල් ෆොටෝ ගහපු අයම ඒගොල්ලන්ගේ ෆොටෝ අයින් කළා. ඒගොල්ලන්ගේ අර නෝට් එකක් වාව ලිව්වොත් ඒක අයිති තියෙන්නේ මේ Facebook එකේ
කියලා. Facebook එකට ප්‍රයිවසි සම්බන්ධයෙන් හරි ලොකු ප්‍රශ්න වගේක් එනවා නේද?
ඔව් Facebook එක ඇත්තටම මේ ඇප්ලිකේෂන්ස් මම ওই බ්ලොග් එකෙත් මම ඕක ගැන ලිව්වා. දැන් තමන් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරනවා කියලා කියන්නේ තමන්ගේ හා තමන්ගේ යාළුවන්ගේ සියලුම විස්තර මේ ඇප්ලිකේෂන් ඩෙවලොපර්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මේ ඩේටා මයිනින් වගේ කරන කට්ටියට මාර වටින දෙයක්. ඔව්. තමන්ගේ හැබිට්ස් ඔක්කොම ගන්න පුළුවන්. මොකද තමන් ඉන්න ගෲප්ස් ටික දැනගත්තාම දැනගන්න පුළුවන් මෙයා මොන මොන ඒවටද කැමති කියලා.
අනිත් එක සමහර අය ඉන්නනේ කාපු පීපුවත් Facebook එකේ දානවනේ.
ඕ මා ඒ අපේ මලින්ත එහෙමනම් having a tea having cup of tea එහෙමනම් මලින්ත කිදී
ඉන්නේ
perfect නිසා ගන්නට ඒ විදියට ගන්න. ඊට පස්සේ brush in my teeth brush කරන ගමනක් ගන්නවා. ඊට පස්සේ brush in my left teeth කියලා ගහයි brush in my right teeth කියලා ගහයි. ඊට පස්සේ හොඳ වෙලාට අර Twitter වල මේ හොඳ දෙයක් කරත් ලංකා SMS එක රුපියල් 5ක් කරා. ඒක නිසා දැන් SMS ගහන්න බැරි ඉන්න දැන් පොඩ්ඩක් අර අඩු වෙලා
තියෙන ට්‍රෙන්ඩ්
එක. නැත්තම් ඇත්තටම Twitter ලංකාවට SMS දෙන එක නවත්තපු එකේ ඒක හේතුවක් නැහැ මලින්ද.
වෙන්න පුළුවන්.
කලින් මේ Twitter SMS ගැන කතා කරනකොට මතක් වුණේ මම පහුගියේ ගියා සර්විස් එකක් හම්බුණා නේ. තව Twitter අප්ඩේට්ස් ගන්න පුළුවන් SMS. Twitter කියලා නේ.
ඔව් ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ හිටපු ගමන් අකාල්ට වෙයි වගේ තමයි ඉන්නේ. අනික ඒක ඇලර්ට් කරන්න @ replies විතරයි.
ඔව් @ reply හැබැයි දාලා පැය බැකින් වගේ එනව නේද?
මම ටෙස්ට් කරා මටත් දෙක තුනක් ආවා. මට ඉතින් @
reply දෙන්න reply දෙන්න කෙනෙක් නැහැ
නේ. ඔව් මටත් එහෙම ආවේ නැහැ. මම මලින්තර කියලා
දාගත්තා. ආ ඒක මටත් @ reply නම් එවනේ අඩුයි. මට නම් @ reply එවපු අය ඉන්නවා. සමහරලාට මම එදා ඇත්තට බෝම්බ එක හපු දවසේ @ reply 2-3 දෙනෙක් කියලා තියෙනවා. ඇත්තට ගැ reply එකක් ආව කියලා දැන් Twitter එකට ගියාට පස්සේනේ. ඒතකොට ඉතින් too late. ඒතකොට ඉතින් ජීවත් වෙනවා කියලා කට්ටිය දන්නවා. ඒක අපරාධ කියලා කට්ටියම දුක් කළා. අයියෝ කියලා.
මගේ කාලින් අද අපි ගොඩක් කතා කරානේ ප්‍රශ්න වලටත් ගොඩක් උත්තර දුන්නා. ඒ වගේ ඉතින් බයිලත් කතා කරානේ
කොට. ඔව් මේ බුද්ධිගිනි මුකුත් මේ දවස්වල ඉන්ටරෙස්ටින් දෙයක් කරේ නැහැ. බුද්ධිග කිව්වෙම නැහැ මොනවද බුද්ධිග මේ දවස්වල අල්ල ගන්නවක් කරන්නේ.
ඇත්තටම ඉතින් මේ ටිකේ වැඩනම් කරනවා. ඉතින් ඔෆිස් එකේ ගන්නේ ඔය ඉතින් මේ කතා කරන එක හරිනේ නැන්නේ.
ඔව් බුද්ධිග මේ අපේ මේ ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් එක්කව වෙලා මේ iPhone development කරන්න යනවා කියලා. ඒ කියන්නේ මේක පෞද්ගලික ඒගොල්ලෝ ආසාඩ කරන්න කියලා අද මම SDK එකක් අරගත්තා. මේ බුද්ධිකට මොනවා හරි ඒගොල්ලන්ට දෙන්න උපදේශයක් තියෙනවා?
ඇත්තටම
කරන්න එපා වගේද කියන්නේ?
නෑ ඇත්තටම iPhone develop කරන්න පටන් ගන්න එක නම් හොඳයි තින්නේ. දැන් ලංකාවෙත් iPhone යන නිසා ඒ වගේම මේ ඉතින් හොඳ experience එකක් ගන්න බලුවන් ඇත්තටම.
ඔව් iPhone විකුණනවා web එකෙන් නැතුව.
ඔව්. ඒ වගේම මේ කලින් iPhone development කතා කරනකොට මේ ඒක SDK එක ඒ වගේම ID එක ගැන කතා කරන්න ඕන. එනිකන් අර අපි කියන්නේ perfect කියලා. ඒ ගන්නට වගේ තියෙනවා ID එක. එහම Xcode කියන ID එක
Apple වල develop කරන. Apple ලාගේ වැඩ ටිකක් neat නේද බුද්ධික.
ඔව් ඒ වගේම මේ
documentation කරන අයත් ගන්න Apple.
එහෙමත් හොඳටම තියෙනවා SDK එක ගැන. එනේ රිසෝර්සස් තෝරන තරම් තියෙනවා. ඒ වගේම iPhone developer program එක කියලා එකක් තියෙනවා. ඒකට sign up වුණොත් ගෙවීමක් කරන්න ඕන. එතකොට පුළුවන් අපිට මේ jailbreak කරන්න නැතුව අපේ device වලට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඇඩ්හොක් කියන මෙතඩ් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ඩිවයිස් 99
එකට. ඒක පොලිසියෙන් අල්ලන් යනවා නේ මොකද මේ හිරෙන් පැන්න කියලා.
ප්‍රිසන් බ්‍රේක් වගේ.
ප්‍රිසන් බ්‍රේක් ඇත්තටම මේ මොකද වෙලා තියෙන්නේ නැවතිලා තියෙනනේ බුද්ධිග. මේ හර්ෂ බලන්න ප්‍රිසන් බ්‍රේක්.
නෑ නේ මට වෙලාවක් නෑ.
මං විතරයි බලන්නේ අදත් අපේ මේ
හසිත දුව ඩවුන්ලෝඩ්
කරලා බලන්න.
ටිලින හිටියනම් කතා කරගන්න. මේක ගොඩට කතා කරන් තිබ්බා. මේ තාමත් මේ ඔන් හෝල්ඩ් කියලා තියෙන හසිත දුවගෙන දුවගෙන ඇල්ලලා ටොරන්ට් ගන්න මට වචනයක් අටින් පාස් වෙලා ප්‍රිසන් බ්‍රේක් 10න් පස්සේ මොකද උනේ කියලා. නැත්තර මඩත් ඉදා ගන්න බෑ මොකද උනේ කියලා වෙච්ච දෙයක් නෑ. මම මේ බලාගෙන ඉන්න යන්තම් Big Bang Theory නම් පටන් ගත්තා.
ඉතින් Google එකේ බලන්නකො මොකද උනේ කියලා.
නෑ ඒගොල්ලෝ on මයිදන් සීසන් එකේ on hold එකක් මාක් කර දෙනවා. ඉතින් දැන් නම්
ඒක කරන කට්ටිය පොලිසියෙන් අල්ලන් ගියද දන්නේ නෑනේ.
අනේ මන් දැන් මොකක් හරි වුණාද කියලා. මේ ඒකත් හැබැයි මාරි දිහට කරගෝන අර අපේ ඇත්තනම් මට හිතන මේ කෝපි කඩේ කට්ටිය වගේ කට්ටියද ඔක ලියන්නේ කියලා. මේ එන්නේ කරනකොට මේක මොකක් හරි කරගොලමක් කරගල්ලා
ඇත්තටම මේ කට්ටිය මේ රන්දෙපෑට බැලගෙන හිටියට ප්‍රිසන් බ්‍රේක් වලටත් ඒ වගේ හැබැයි වුණා නේද රන්දෙපෑ වගේ වුණා නේද
ඇත්තටම අර 24 වලට නම් ගොඩක් කට්ටිය
හැබැයි ඒ රන්දෙපෑද
මේ 24 එකත් රන්දෙපෑ හා සමාන තමයි අර මිනිස්සයා නේ මන්ද හැමදාම දුවනවා දුවනවා
ඉතින් අපි ඒකට නම වෙනස් කරලා රන් 24 කියලා දාමු
මට නම් තේරෙන්නේ ඒක සිරසි දූපින්ද ඒ වගේම එකක් වගේ නේ ඊට පස්සේ කොහොම හරි ඕම තමයි ඉතින් කට්ටියගේ කතාව මේ එන
ඒක තමයි තිනේ දැන් එන
අද නවත්තමුනේ. ඒ වගේම අපි දැන් ප්‍රෝග්‍රෑම් එක අහන්න හැමෝම අහන අය ඒ වගේ කමෙන්ට් එකක් දානවා නම් හොඳයි අපි කතා කරන ඒවා ගැනත්. ඉතින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් කියන්න අපෙන්නේ.
ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ මොනවද අපින් බලාපොරොත්තු වෙන්නේ අපි මොනවද කරන්න ඕනේ එතකොට මොනා හරි අපෙන් දැනගන්න දේවල්.
ආම කවුරුත් අඩුපාඩු කිව්වේ නැහැ හරි අපිට හරියටනේ. හැමෝම හොඳයි හොඳයි කියනවා.
ඔව් එතන අපි තරහ වෙන්නේ නැහැ හැම කිව්වට.
දැන් ඔ මේක අහලා අපිට තරහ විඳින්න.
අපිට නම් දේනවා අපි අඩිබෝඩ දෙනවා කියලා. ඉතින් අපි try කරන්න ඒවා වෙනස් කරලා හදාගන්න.
ඉතින් ලොකුම අඩිබෝඩ මේ මයික් වලට කතා කරන්න උදීගෙන ගන්න තමයි.
ඔව් මෙහෙම ටිකක් කරනකොට යාළු දිහා බලන් කතා කරන මයික් එකම හදගෙන තියෙනවා. මේ හැබැයි අද නම් ටිකක් ඒක නැති කියලා හිතනවා.
එහෙනම් අපේ තාක්ෂණික ප්‍රශ්න වගේක් අපි හදාගත්තා.
එහෙනම් අද කීවෙනි වැඩසටහන බුද්ධික මේ කරා.
අද 7 වෙනි වැඩසටහන.
7 වෙනි වැඩසටහන ආයි නම්බර් වෙනස් කරලා 2-3ක් දාලා කට්ටිය කන්ෆියුස් කරන්න. දැන් ඊට පස්සේ අපෙන් අහන්න එපා 6 වෙනි එක්කෝ කියලා. පරිසරන අත්නේ දෙදරන කියලා දැන් මම 6ක් කියලා. අපි මේ දෙක දාම්බුද්ධිය පොඩ්ඩක් කන්ෆියුස් වෙන නිසා 6 සහ 7 වෙනි වැඩසටහන කියලා.
ඔව් එහෙම දාමුනේ. එතකොට පස්සේ කාලෙක බලන්න ගියොත්
ඕපේනවනේ. ඔව් මගෙන් 6යි නැත්නම් 6 වෙනි එක කෝ කියලා. එහෙනම් අපි හැම දිනටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.
සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරමු. ලබන සතියනේ අපි ආයේ.
ඔව් ඇත්තටම පොලේ දවසක තියෙන කට්ටිය පන්සලුත් ඇවිත්. ඔව් එහෙනම්
හැම දිනටම සුබ සතියක්.
සුබ සතියක්.